ඉතින් මාළු ටැංකියකින් මාළු ටිකක් වගේ අපි හැමදෙනාමත් අවිද්‍යාව නැමැති කෝෂයේ ඇතුලේ එහෙම නැතිනම් මේ ස්පර්ශ ආයතන හය ඇතුළේම හය එක්කම ඉපදිලා ස්පර්ශ ආයතන හයේම ජීවත් වෙලා ස්පර්ශ ආයතන හය ඇතුළේම පරිහරණය කරන ජීවත් වෙන අපිට මේ ස්පර්ශ ආයතන හයෙන් ඔබ්බේ දෙයක් තේරෙනවා කියන එක විහිළුවා. පින්තුනි සම්මා සම්බුදුරජාණන් වහන්සේ නම ලෝකේට අග්‍රයි ශ්‍රේෂ්ඨයි ජ්‍යෙෂ්ඨයි කියලා කියන්නේ මෙන්න මේ නිසයි. මේ අවිද්‍යාවෙන් දසුණු ස්පර්ශ ආයතන හයට පමණක් සීමා වෙච්ච වටපිටාවක් ඇති මේ ලෝකයේ තුල, ඒ ලෝකයේ තුලම ඉපදිලා, ඒ ලෝකයේ තුලම හැදිලා වැඩිලා, ඒ ලෝකෙම ඔබට පර උපදේශ රහිතව තමන් වහන්සේ තනියම ගමන් කළා, ලෝකේ කෙලවරට ගිහිල්ලා ලෝකෙන් එතර වෙච්ච නිසයි බුදුරජාණන් වහන්සේ අග්‍රයි ශ්‍රේෂ්ඨයි ජ්‍යෙෂ්ඨයි කියන්නේ. ඉතින් මම ඉදින්දී මතක් කළේ පින්වතුනි අපි හැම කෙනෙක්ම සසර ගොඩාක් දුක් විඳාය. ඒ දුක් සහගත සසරෙන් මිදෙන්න පුළුවන්කම ලැබෙන්නේ බුද්ධෝත්පාද කාලයේ මනුස්ස ජීවිතයේ සද්ධර්මයේ තියෙන වටපිටාවක උපන්නොත් ලැබුණොත්. ඉතින් ඒ දුර්ලභ අවස්ථාව අපිට ලැබිලා තියෙනවා. මේ මොහොතේදී අපි බුද්ධිමත් වෙන්නට ඕනේ. පින්වතුනි නොපෙනෙනවා නම් අතීතයේ පැත්තකින් දාන්න, පැත්තකින් තබන්න. මෞමල දුක, පියාමල දුක, සහෝදරය සහෝදරි, ඥාති හිතයිසින් මරණ දුකට අඬපු කඳුළු සතර මහා සාගරයේ ජලයට වැඩි කියලා තථාගතයන් වහන්සේ පෙන්වා වදාලා. ඒක පෙනෙන්නේ නැත්තම් ඒක පැත්තකින් තබන්න. අනන්ත අපරිමාණ විඳ දුක් වේදනා සසර තියෙනවා. නමුත් ඒකත් පැත්තකින් තබන්න. කෙනා කෙනා තමන් තමන්ගෙන් අහලා බලන්න, උපන්න දවසේ ඉඳලා මේ මොහොත දක්වා කායික මානසික මොනතරම් දුකක් දුම්නසක් විඳලා ඇද්ද කියලා. පින්වතුනි මොහොතේ වතුර ගොඩාක් තියෙනවා. එයින් එක වතුර ගෝතක් අතට අරගෙන දිනුවාම අපිට තේරෙනවා වතුර ලුණු රහයි කියලා. පින්වතුනි නුවණක් තියෙන කෙනෙකුට එක වතුර දෝතක් ඇති අනන්ත අපරිමාණ ජල සාගරෙම මැනගන්න ඔක්කොම වතුර ලුණු රහයි කියලා. ආපහු මැදින් ටිකක් අරගෙන බීලා, එහා කෙරෙලින් ටිකක් අරගෙන බීලා පරීක්ෂණ කරන්න ඕනේ. ඒ වගේ නුවණක් තියෙන කෙනාට, කෙනෙකුට එක ජීවිතයක් හොඳටම ඇති සසර ස්වභාවය තේරුම් ගන්න. ඒ නිසා හැම දිනම බොහෝම විමනාවෙන් තම තමන්ගේ ජීවිතයේ දිහා හැරිලා ආවර්ජන කළ බලන්න. තම තමන් විඳපු කායික මානසික දුක් කොච්චරද කියලා. එහෙම නොතේරෙනවා නම් ඒකත් පැත්තකින් දාන්න, පැත්තකින් තබන්න. පින්වතුන්ගෙන්ම අහලා බලන්න, ඇයි ජීවත් වෙන්නේ කියලා, මොකටද ජීවත් වෙන්නේ කියලා. ජීවත් වෙනවා කියලා මේ මොකද්ද කරන්නේ කියලා අහලා බලන්න. උපන්න පුංචි දරුවාගේ ඉඳලා මරණසන්න මොහොත කිට්ටු වෙලා පවතින අන්තිම වයෝවෘද්ධ කෙනා දක්වා මේ අතර හැම කෙනෙක්ම මේ හොයන්නේ මොනවද කියලා බලන්න. හොඳට සිහි කරලා බලන්න, මේ හැමෝම හොයන්නේ සැප සතුට නෙමෙයිද කියලා. හොඳට සිහි කරලා බලන්න, මේ හැම කෙනෙක්ම උත්සාහවත් වෙන්නේ දුක අයින් කරන්න නෙමෙයිද කියලා. පින්වතුනි, මිනිස්සු විතරක් නෙවෙයි තිරිසංගත සත්වයන්ගේ ඉඳලා හැම සත්වයෙක්ම උත්සාහවත් වෙන්නේ සැප සතුට ළඟා කරගන්නට, දුක තමන්ගේ ජීවිතවලින් අයින් කරගන්නට. නමුත් අවාසනාවන්ත කාරණාව ලෝකෙ තුල ලෝකයට නිලබෙන එකම දෙත් ඒක, ජීවිතය අවසන් වෙනකොට ලෝකයට ලැබිලා නැති එකම කාරණාව වෙන්නේ සැප සතුට ළඟා කරගන්න බැරි වෙන එක, දුක් දුන්නස් අයින් කරගන්න බැරි වෙන එක. ඒකට හේතුවක් තියෙනවා. මේ ලෝකෙ හැමෝම දුක නැති කරන්න උත්සාහවත් වුණාට දුක ඇති වෙලා තියෙන්නේ කොහොමද කියලා හොයලා නෙමෙයි දුක නැති කරන්න උත්සාහවත් වෙන්නේ. සැප සතුට ළඟා කරගන්න උත්සාහවත් වෙන ලෝකයා සැප සතුට දෙක ලැබෙන්නේ මෙන්න මේ හේතුව නිසයි කියලා සැප සතුට දෙක ලැබෙන කාරණාව තේරුම් අරගෙන නෙවෙයි සැප සතුට ගන්න උත්සාහවත් වෙන්නේ. ඒකේ ප්‍රතිඵලය තමයි කොච්චර දුක නැති කරන්න උත්සාහවත් වුණත්, සැප සතුට ළඟා කරගන්න උත්සාහවත් වුණත් ඒ දෙකම නොහැකි වීම, බැරි වීම, නොලැබීම. පින්වතුනි, මේ ලෝකයා කරන නිෂ්ඵල ක්‍රියාව බුදුරජාණන් වහන්සේ දැක්කේ බුද්ධත්වයට පත් වෙලා නෙවෙයි, බෝධි සම්භාර ධර්ම පුරණ කාලෙදිමයි. මේ ලෝකයා අසරණයි, ලෝකයා දුක නැති කරන්න කියලා යමක් කරනවා නම් ඒ දුක නැති කරන්න කියලා කරන දේම ලෝකයට දුක ඇති වෙන හේතුවක් වෙලා, අනේ මේ ලෝකයා දුක නැති කරන මාවත දන්නේ නැහැ, ඒ ලෝකයා දුක කියන කාරණාව දන්නේත් නැහැ, දුක නැති තැන දන්නේත් නැහැ, නැති කරන්න යන මාවත දන්නේත් නැහැ. ඉතින් මේ ලෝකයට දුක කියන්නේ මොකද්ද කියලා නිවැරදිව කියලා දෙන්නට ඕනේ. ඒ දුක ඇතිවෙච්ච හේතුව පෙන්වන්නට ඕනේ. ඒ හේතුව අයින් කළා දුක් නැති තැන පෙන්වන්නට ඕනේ. ඒ දුක් නැති කරන මාවත පෙන්වලා දෙන්නට ඕනේ කියන කරුණාබර අදහසින්මයි මේ ගෝර භීරු සසර සයුරට පැමිණිලා පාරමී ධර්ම පෙරුවේ. පින්වතුනි, බුදුරජාණන් වහන්සේ ලෝකෙ පහළ වුණේ අපි වගේ දුක් විඳින අහිංසක ලෝකයට දුකින් මිදෙන මාවත පෙන්වන්නට. එබඳු කාර්මික ශාස්ත්‍රඥ වහන්සේ නමක් හම්බ වෙච්ච මේ මොහොතේදී මේ වටිනා අවස්ථාව අතහැර ගන්නට එපා. මේ සසර දුක්ගිනි නිවෙන සද්ධර්මය කොහොම හරි අහලා අවබෝධ කරගෙන සසරෙන් මිදෙන්න හැම දෙනාම උත්සාහවත් වෙන්නට ඕනේ. මොකද අපේ ජීවිත පින්වතුනි හරියට පළඟැටියෙක් වගේ. පළඟැටියා පහන් දැල්ලට ගොඩාක් කැමති, ගොඩාක් ආසයි. තමන් කැමති, තමන් ආස කරන දේ නොලැබුණොත් ඒක දුක. නමුත් ඒක නොලැබීමේ දුක ටිකයි. නමුත් ඒක යාට තේරෙන්නේ ඒ චූටි දුක ඉවසන්න බැරුව එයා මොකද කරන්නේ? තමන් කැමති දේ, ආස කරන දේ ලබා ගන්න පහනට පනිනවා. පයින්කොට පිච්චෙනවා, දුක එනවා. පැත්තකට වෙලා ඉන්නකොට ආපහු මොකද කරන්නේ? යමකින්ද යමක්ද දුක, යමකින්ද දුක ආවේ? ඒ පහන්දලට ආපහු පයින්නවා. දුකම විඳමින් දුකටම තණ්හා කරනවා. නමුත් පළඟැටියට ඒකට පේන්නේ නැහැ. පළඟැටිය හිතන්නේ දුක වෙන එකක්, පිරෙන පහන් දැල්ල වෙන එකක්. මම පහන් දැල්ලට කැමති නිසා දුකට කැමති නැහැ කියන කාරණාවයි පහන් පළඟැටියට පේන්නේ. පහන් දැල්ල කියන්නේ දුක, දුක කියන්නේ පහන් දැල්ල, දෙකම එකයි කියන පළඟැටියට තේරෙන්නේ නැහැ. පින්වතුනි, ගින්න කියන්නේ හැමදාම පවිටු පවිටු ස්පර්ශයක් තියෙන්නේ. ඒ පහනට පැන්නහම පිච්චිලා දුක එනවා කියන එක ධර්මයක්. හොඳට හිතලා බලන්න, පළඟෙටිය ඇදියා ඒ සතා පැත්තකට වෙලා ඉන්නකොට පහන ලාම්පුව ටික ටික ටිකින් ටික පළඟෙටියගේ ළඟට ඇවිල්ලා ඇඟේ හැප්පුණා නම් තව කමන්නේ. ඒක තව සාධාරණයි, අනුන් නිසා දුක් විඳ කියලා කියන්න පුළුවන්. නමුත් පහන පැත්තක තියෙද්දි පිච්චෙන දුක එන පහන් දැල්ලට තමන්ම පැනලයි, තමන්ම දුක උපද්දවාගෙනයි, දුක හදාගෙනයි පළගැටිය දුක් විඳින්නේ. ඉතින් බුදුරජාණන් වහන්සේ දැක්කා ඒ වගේ මේ මුළු ලෝකෙම දුක නැති කරන්න කියලා හදන්නේ බාහිර තියෙන දුකක්. කවුරුවත් දකින්නේ නැහැ දුක කියන එක තමන් උපදවාගෙනයි දුක් විඳින්නේ, දුක කියන එක තමන් හදාගෙනයි දුක් විඳින්නේ කියලා කවුරුවත් දන්නේ නැහැ, දකින්නේ නැහැ. එහෙම දන්නව නම් දකින්නව නම් තමන් දුක උපදවන විදිහට, දුක හදාගන්න විදිහට හැසිරෙන්නේ නැහැ. තමන් තමන්ව බේර ගන්නවා. නමුත් අවිද්‍යාවෙන් ඒක වහලා, ඒ ඇත්ත වහලා වෙන තැනකින් වෙන කෙනෙකුගෙන් දුක එනවා කියලා පෙන්වලා බාහිරය තුළටම යොමු කරවලා හැමදාම දුකේ මිදීමෙන් මේ ලෝකයව වළක්වලා තියෙනවා අවිද්‍යාවාදී කෙලෙස් වලින් කියලා බුදුරජාන් වහන්සේ දැක්කා. ඉතින් එබඳු වටිනා දුකෙන් විතර වෙන මාර්ගයක් පෙන්වපු මේ අවස්ථාවේදී ඒ ධර්මය තේරුම් ගන්නට අපි උත්සාහවත් වෙන්නට ඕනේ. පින්වතුනි, බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා, යෝච පුද්ගේ පමජ්ජිත්වා පච්චාසෝ නපමජ්ජති සෝ ඉමං ලෝකම් පභාසේති අබ්භාමුත්තව චන්දිමා. යම් කිසි කෙනෙක් මුලදී හරි මුලදී ප්‍රමාදීව හිටියා, පසුව හෝ නොපමා වෙනවනම් එයා මොකද වලාකුළු මිදුණු හඳ බබලනවා වගේ මේ ලෝකයේ තුල බබලනවා කියලා බුදුරජාණන් වහන්සේ පෙන්නවා. පින්වත්නි, හුදෙට හඳ පායලා තියෙන දවසකට වලාකුලෙන් හඳ වැහෙනවා. වැහුනහම බබලන්නේ. නමුත් ටිකකින් ඒ වලාකුල පහ වෙලා යනවා, අහකට යනවා. ඉස්සෙල්ලා වලාකුලකින් හඳ වැහිලා තිබුණේ කියලා හඳ එළි අඩුනේ නැහැ, අඩුවෙන්නේ නැහැ. ඒ බබලීම අඩුවෙන්නේ. ඒ වගේ මුලදි කෙනෙක් මේ ධර්මය නොදන්නා කාලෙදී පොඩ්ඩක් ප්‍රමාදීව කටයුතු කළත් පසුව හෝ සසර ස්වභාවය තේරුම් අරගෙන අප්‍රමාදීව කටයුතු කළොත් මුලින් ප්‍රමාදීව හිටියා කියලා ඒ ජීවිතය අඩුවක් පේන්නේ, ඒ ජීවිතයට අවාසියක් වෙන්නේ නැහැ, ඒ ජීවිතයට යහපතක්මයි වෙන්නේ. කෙලෙස් තුළ ස්වභාවය මත අවිද්‍යාව නැමති වැස්ම තුළ ඉන්න සත්වයන් අතින් ඕන තරම් අඩුපාඩු වෙන්න පුළුවන්, ඕන තරම් ප්‍රමාදී කරුණු වෙන්න පුළුවන්. ඒක සසර ස්වභාවයක්, සසර තුළ ධර්මතාවයක්. ඒ හින්දා ඒ ප්‍රමාදී බව සිහි කර කර නැවත ප්‍රමාද දිය යුතු නැහැ. අද දවසේදී හෝ අප්‍රමාදී බවට කටයුතු කරන්න. අප්‍රමාදීව කටයුතු කළොත් ನೇಪಿ ಮೃತ್ಯುಂದಿ ಜೀವಿತ ವ್ಯಹಿಬಲಾವೆ ಮೃದು ಹಂತ ಬಬಲನು ಅವಾಗಿ ಮೇ ಸದ್ಧರ್ಮೇ ಜೀವಿತ ತಮಂಗ ನೋಕೇತ ಎಲಿಯ ಕರನ ತಮಂಗಿ ಜೀವಿತ ಬಬಲಾಯಿ ಏನಿಸ ತಮಂಗಿ ಜೀವಿತ ಬಬಲವಾಗನ್ನಟ್ಟು ಪುಳುವಂ ಪ್ರಮಾದಿ ಭವೇ ಮಿದಿನ್ನಟ್ಟ ಪುಳುವಂ ಅಪ್ರಮಾದಿ ಭವೇ ಉಪದವಾಗನ್ನಟ್ಟು ಪುಳುವಂ ವಟಿನ ದಹಂ ಕರುಂಟಿಗಾಕ ಮೆತಿಂದಲ ಮತ ಕರನ ಏಟಿಕ ಹೆಮದನಾಮ ಹೊಂದಿಂ ಅಹನ್ನಟ್ಟ ಓನೆ ವಿಶೇಷ ಮತಕ್ಕಲ್ಲದಿನ್ನಟ್ಟ ಸೂದಾನ ಬೆನುವ ಮಧ್ಯಮ ನಿಖಾಯಿ ಉಪರಿ ಪನ್ನಾಸಕ್ಕೆ ನೆತ್ತನ್ ತುಂಬೆನಿ ಕೊಟಸೆ ತೇನುವ ಗಣಕ ಮೊಗ್ಗಲ್ಲಾನ ಕೆಲ ಸೂತ್ರಯ ಮೀ ಸೂತ್ರ ನಿವ ಮಾವತ್ ಮನಾವ ಹೆಲಿಪ ಹೆಲಿಕಲ್ಲದಿನ ಸೂತ್ರಯ ಮೀ ಸೂತ್ರ ತೇನ ಕರ್ನಾಟಕ ಮಮ ಕೇಳದೆನ್ನ ಪಿಂಗುತ್ತಿನಿ ಬುದುರಜಾನನ ಹಂಸೆಗೆ ಬುದ್ಧ ದೇಶನಾವಂಗತ್ತು ಸೂತ್ರ ವಿನಯ ಅಭಿಧರಣೀಯ ಕೇಳ ಕೊಟ್ಟಸ್ತುನಕಟ ಬೆದೆನುವ ಎತ್ತಿ ಸೂತ್ರ ಗತ್ತಹಾಮ ಈ ಸೂತ್ರಗಳ ನಾನತ್ತೆ ಆಗ್ತಿಯನೋ ಸಮಹರ ಸೂತ್ರ ತಿಯನುವ ಶೀಲೆ ನಿಯೋಜನೀಕರಣ ಸಮಹಾರ ಸೂತ್ರ ಸಮಾಧಿ ನಿಯೋಜನೀಕರಣ ಸಮಹಾರ ಸೂತ್ರ ಪ್ರಜ್ಞಾವ ನಿಯೋಜನೀಕರಣ ಏಮನತಿ ನನ್ನ ತವ ಪರ್ಯಾಯ ಕಿಂಗ್ ತವ ಕ್ರಮೇ ಕಿಂಗ್ ಗತ್ತೋ ಬುದ್ರಜಾನನ ಹಂಸಿ ಮೇ ಹೆಮತನಕ್ಕೆ ದಿಮ ದೇಶನಾ ಕರನ್ನಿ ಲೋಕದ ಚತುರಾರ್ಯ ಸತ್ಯ ಅವಬೋಧ ಕಲ್ಲದೆನ್ನ ಏಕೈಕ ಕ್ರಮೆಯ ಸಮಹಾರ ಸೂತ್ರ ತೇನುವ ದುಃಖ ಸತ್ಯ ವಿಸ್ತರ ಕಲ್ಲದೆನ್ನ ಸೂತ್ರ ಸಮಹಾರ ಸೂತ್ರ ತೇನುವ ಸಮುದಯ ಸತ್ಯ ವಿಸ್ತರ ಕಲ್ಲದೆನ್ನ ಸೂತ್ರ ಸಮಹಾರ ಸೂತ್ರ ತೇನುವ ನಿರೋಧ ಸತ್ಯ ವಿಸ್ತರ ಕಲ್ಲದೆನ್ನ ಸೂತ್ರ ಸಮಹಾರ ಸೂತ್ರ ತಿನೋ ಮಾರ್ಗ ಸತ್ಯ ಗೆನ ವಿಸ್ತರ ಕಲ್ಲದಿನ ಸೂತ್ರ ಸಮಹಾರೇವ ದುಃಖ ಸತ್ಯ ಸಮುದಿ ಸತ್ಯ ದೇಕಮಟಿಯನ್ನ ಬುಳುವಂಗ ಇವತ್ತೇನೋ ನೀವಿದ್ದು ಮಾರು ಮಾರು ಒಟ್ಟು ಎಕ್ಕಾಕೋ ಸತ್ಯ ಎಕ್ಕಾಕೋ ದೆಕ್ಕಾಕೋ ತುನಕ್ಕೋ ಹತರಕ್ಕೋ ಹತರ ಮೊಹೋ ನೀವಿದ್ದು ನೇಕಾಕಾರಿ ಪರ್ಯಾಯಂಗೆ ಕ್ರಮ್ಯಂಗೆ ಬುದ್ರಜಾನ ನೋಹಂಸೆ ಚತುರಾರು ಸತ್ಯ ಪೆನ್ನನ್ನಟ್ಟು ಉತ್ಸಾಹವತ್ತಿಲ್ಲ ತೇನೋ ತಿಂಗತ್ತಿನ ಮೇ ಗಣಕ ಮೊಗ್ಗಲ್ಲ ಅನ್ನೋ ಸೂತ್ರದಿ ಬುದುರಜಾನ ಹಂಸಿ ಪೆಹದಿಲಿಯುಮ ಪೆನ್ನನ್ನು ಹದಾನೆ ಮಾರ್ಗ ಸತ್ಯ ದುಃಖ ಸತ್ಯ ನಿಮಿ ಸಮುದಯ ಸತ್ಯ ನಿಮಿ ನಿರೋಧ ಸತ್ಯ ನಿಮಿ ಮಾರ್ಗ ಸತ್ಯ ಇದು ಮೆತನದಿ ಈ ಸೂತ್ರ ದೇಶನಾಕರ ನೆಟ್ಟ ನೆತ್ತ ವಿಸ್ತರಕಲ್ಲದೆ ನೆಟ್ಟ ತೋರಗತ್ತೆ ಇಂಗತ್ತಿನಿ ಅದ ಮೇ ರಾಷ್ಟ್ರ ಬಹುಮ ದಿನಕುಟ ನಿಬಂಧಕಿನ ದಕ್ಕಿ ನಿಬಂಧಕಿನ ಹರಿ ಯೋನ ವಕ್ತಿ ಎನ್ನುವ ಧರ್ಮೇತುಲ ಗೊನುವೆಚ್ಚ ಪಿರಿಸಟ ಧರ್ಮೇತುಲ ಹಸಿರಿನ ತಿಂಗತುಂಟ ನಿಬಂಧಕಿನ ಹರಿ ಯೋನ ಕಮಕ್ತಿ ಎನ್ನುವ ನಮೂತ್ ಹೊಂದಟ ಬಲ್ಯೂಹನ್ನು ಅಪಿಟ ತೇರೆನವ ಪೆನಿನವ ಅಪಿ ಕೆನ ಕೆನ ನಿಗಮ್ಮಗೇಕಿಲ ಗಮಾಂಕರನ್ ಆ ಕಾರ್ಯಂದೇ ಆಗಲು ಹಮ ವಿವಿಧತ್ಯ ವಿಷಮತ್ಯ ಪಾವತಿನ ಹೆಮ ತನಕಮ ಸಮಹಾರ ತನಕ ನಿಗಂಧ ಕೆನ ಕೀಲ ಕೀಲದಿನ ಕ್ರಮೇ ನಿಮಿ ತವ ತನಕ ತವ ತನಕ ಪೆನ್ನನ ಕ್ರಮೇ ನಿಮಿ ತವ ತನಕ ಈಗ ಒಟ್ಟ ಪೆನ್ನನ ಕ್ರಮೇ ನಿಮಿ ತವ ತನಕ ಇತಿ ಏವಾಗಿ ವಿವಿಧತ್ಯ ಅತರ ಮಾತ್ಮೆ ತವ ಏಕ ಕ್ರಮ ಅಕ್ಕಿಲ್ಲದನ್ನು ಅದನ್ನು ಅನಿಮಿ ಪೆಹದಿಲಿ ಪಿರಿಸಿದ ಬುದುರಜಾನ ನುಹಂಸೆ ನಿವ ಮಗ ಪೆನ್ನಲತೆಯನ್ನು ಕುಹಮದ ಕೇನ ಕಾರಣಾವ ಏ ಸೂತ್ರ ಹಸಿರೆಮ್ಮ ಪೆನ್ನ ನಟಾಯಿ ಮಮ್ಮ ಉತ್ಸಾಹವತ್ತೆನ್ನೆ ನಮ್ಮ ಮೇ ಸೂತ್ರ ದೇಶನಾಕರನ್ನ ಖಾಲಿ ಮೇ ಸೂತ್ರ ಅರ್ಥ ಪೆನ್ನನ್ನ ಖಾಲಿ ಪೆನ್ನನ್ನ ಟೋನೆ ಕಾರಣ ಅಟಿಗಾಕೆ ಮಠ ತೀನು ಮುಖದ ಮಿನ್ನಮೇ ಕಾರಣವು ತೇರುಂಗಣ್ಣ ಪಿಂಗತ್ತು ಅಪಿ ಕೇಮು ಪಿಂಗತ್ತು ಗೆದರೆ ಇಂಗಲ ಮುಕು ಧರ್ಮೇ ದಣ್ಣೆ ನಮು ಏಕಕ್ ತೇರೇನು ಜೀವಿತ ದುಃಖಾಯ್ ಸಸರ ದುಃಖಾಯ್ ದುಃಖಿ ಮಿದೆನ್ನೋನಿ ಅಪಿ ಗಾಯಟ ಅವಿಲ್ಲ ಓಗುಲ್ಲಂಗಿ ತಿಂಗತ್ತುಂಗಿ ದನುಮೆ ಪ್ರಮಾಣೆ ಹೆಟಿಯಟ පින්වතුන් කියනවා ස්වාමීනි සසර ගොඩක් දුකයි සමාජයට ඒ ටිකවත් කියන්නේ මේ අපිට නිවන් දකින්න ඕනේ මට භාවනාවක් කියලා දෙන්න ඔගොල්ලෝ ඉල්ලන්නේ ඇත්තටම කමටහනක් දෙන්නකෝ භාවනා කරන කමටහනක් ඉල්ලනවා දැන් ධර්මයේ මුකුත් දන්නේ ඉතින් භාවනා කරන කමටහනක් ඉල්ලනවා එතකොට අපි දැනගන්නට ඕනේ දේශකයන් වහන්සේ දැනගන්නට ඕනේ මෙයා බෙහෙත් ඉල්ලනවා බෙහෙත් ඉල්ලන්නේ මොකේද මොන ලෙඩටද හරියට ස්වාමීන් වහන්සේ මට භාවනා කරන්න කමටහනක් දෙන්න කියලා කියන එකයි ඕගොල්ලෝ ඉස්පිරිතාලට ගිහිල්ලා දොස්තර මහත්තයාට ගිහිල්ලා දොස්තර මහත්තයෝ මට ඇමොක්සිලින් ටිකකුයි පැනඩෝල් ටිකකුයි පිරිටන් ටිකකුයි දෙන්න පුළුවන්ද කියලා අහනවා වගේ වැඩක් ඒක හරිද දොස්තර මහත්තයාට ගිහිල්ලා කිලින්ම ගියා මහත්තයාට ඇමොක්සිලින් කරල් ටිකක් දෙන්න පැනඩෝල් ටිකක් දෙන්න පිරිටන් ටිකක් දෙන්න කියලා ඉල්ලනවා එහෙම ඉල්ලනවද නැහැ අපි කියන්නේ මොකද්ද දොස්තර මහත්තයාට ලෙඩේ නේද මහත්තයෝ මට දැන් දවස් ගානක් ඔළුව එක්කුවා නැත්තම් කෑම අරුචි බඩේ කැක්කුවා කොන්දි කැක්කුවා කන් කැක්කුවා ලෙඩේ කියන්නේ කියපු ගමන් දොස්තර මහත්තයා බෙහෙත් දෙනවද නෑ ඊට පස්සේ ඒ ලෙඩේට හේතුව හොයනවා දොස්තර මහත්තයා හේතුව හොයලා ලෙඩේ නැති කරන්න බෙහෙත් දෙන්නේ ඒ හේතුව හොයාගන්න විවිධ ක්‍රමත් කරනවා සමහර විට ලේ පරීක්ෂණ කරනවා එක්ස්රේ ගන්නවා ECG ගන්නවා ස්කෑන් කරනවා කියලා එක එක ඒවා කරනවා කළා ඒකුල තීන්දුවකට තීරණයකට එනවා මේ රෝගයට හේතුව මෙන්න මේකයි කියලා ඊට පස්සේ ඒ හේතුව දිහා බලාගෙන ඖෂධ නිකුත් කරනවා මෙන්න මේ ඖෂධය මේ විදිහට ගත්තාම මේ හේතුව නැති වෙනවා. ඒ හේතුව නැති වුණාම මේ රෝගය සුව වෙනවා. මේ විදිහට කරුණු කාරණා සහේතුක සකාරණව තේරුම් අරගෙන දොස්තර මහත්තයා බෙහෙත් ටික දෙනවා. දුන්නත් කියපු වෙලාවට කියපු ආකාරයට බෙහෙත් ටික බොන එක අපේ ප්‍රතිපත්තිය. බොන්න ඕනේ. බිව්වේ නැත්තම් ඒත් සුව වෙන්නේ නැහැ. ඉතින් මේ මාර්ගය ගැන පෙන්වලා තියෙන ධනක මොග්ගල්ලාන සූත්‍රය බෙහෙත් ටික අතට දුන්න ලෙඩෙක් බෙහෙත් බොන හැටි. ඒ කියන්නේ දොස්තර මහත්තයාට ලෙඩේ කිව්වහම ලෙඩේ පරීක්ෂා කරලා හේතුවත් හොයාගෙන ඒ හේතුව නැති වෙන්න මේ බෙහෙත් දෙන්නත් ඕනේ කියලා තීරණය කරලා බෙහෙත් ටික අතට දුන්නා වගේ ඒ සූත්‍රයක් තමයි ඔය. එතකොට අතට දුන්නාම ඒක එයා ඒ විදිහට පාවිච්චි කරන්නට ඕනේ. පාවිච්චි කළාම ලෙඩේ හොඳ වෙන්නේ. එතකොට ඝනක මොග්ගල්ලාන සූත්‍රයත් අරමං කිව්වේ ලෙඩේ දැනගන්න ලෙඩේ ඇතිවෙච්ච හේතුවක් දැනගන්න මේ හේතුව නැති වුණහම ලෙඩේ නැති වෙනවත් කියලා බෙහෙත් ටික අතට දුන්නා වගේ සූත්‍රයක් කියලා මතක් කළානේ. එතකොට බෙහෙත් ටික අතට එන්න කලින් ලෙඩේ ඇතිවෙච්ච හැටි ඒ ඇතිවෙච්ච හේතුව විස බීජය නැති වෙනකොට ලෙඩේ නැති වෙනවත් කියන කොටස තියෙන්න ඕනේ දැනගන්න. අර මම මුලින් මතක් කළේ භාවනා කරන්න මේ ටික මට පැහැදිලි කරන්න දෙන්නේ මේ සූත්‍රය කියන්න කලින් ওই ටික මට පැහැදිලි කරන්න දෙන්නේ මම මතක් කළේ දැන් ඔය ඕගොල්ලෝ කවුරු හරි ඇවිල්ලා අපෙන් භාවනාවක් ඉල්ලුවොත් අපි භාවනාවක් දෙනවා හරි උපාසකම්මේ උපාසක මහත්තයෝ ආනාපාන සති භාවනාව කරන්න කරන හැටිත් කියනවා. නාසය ළඟ හෝ තොල් දෙක ළඟ හිත තබා ගන්නා, දැන් ආස්වාස ප්‍රස්වාසය ගැන සිහියෙන් ඉන්න, ඊට අනුව හිත යොමු කරන්න එපා කියලා වඩන හැටිත් කියනවා. දැන් ඕගොල්ලොත් කරනවා. මේක කරන්නේ මොකටද? කළහම මොකද වෙන්නේ? ඇයි මෙහෙම කරන්නේ? මේව මුකුත් දන්නේ නැහැ. ටිකක් කල් ගියාම කවුලා ආයෙත් ඕගොල්ලන්ට එන්න වෙනවා. හාමුදුරනේ මං ඒ ටික කළා, දැන් මම මොකද්ද කරන්න ඕනේ? ආයෙත් කියලා දෙන්න වෙනවා. ආයෙත් ඒ ටික කළා, ආයෙත් අහන්න වෙනවා, හාමුදුරනේ මම එහෙම කළා, දැන් මොකද්ද කරන්න ඕනේ? භාවනා කරන්න කරන්න ප්‍රශ්න මිසක ප්‍රශ්න ලෙහෙන්නේ නැහැ. නමුත් භාවනා කරන්න ඉස්සර වෙලා, ගමනක් යන්න ඉස්සර වෙලා යන්න ඕනේ තැන දැනගෙන ඉන්න ඕනේ. භාවනා කරන්න ඉස්සර වෙලා කරන්නේ මොකටද කොහොමද කියන එක දැනගෙන ඉන්න ඕනේ. ඒක අවශ්‍යමයි. ඉතින් කොහොම හරි භාවනා කිරීම නෙමෙයි අවශ්‍ය, කොහොමද භාවනා කරන්නේ, මොකටද භාවනා කරන්නේ කියන ටිකයි අවශ්‍යයි. ඒ ටිකයි ලෝකින් අපිට නොලැබෙන අමාරු දුෂ්කරම ටික. ඒ ටික ඉතින් දුක දැකලා, දුක ඇතිවෙච්ච හේතුවක් දැකලා, දුක නැති තැන නැති කරන මගක් දැනගත්ත කෙනාටයි දුකෙන් මිදීමේ මග තියෙන්නේ. මං කියවා ඒ ඝනක මොග්ගල්ලාන සූත්‍රයේ තියෙන්නේ මාර්ගයට. මාර්ගයට කලින් මම පින්වතුන්ට පෙන්වන්නම් වටිනා කාරණා ටිකක්. ඒකේ මේ මාර්ගයට එන්න කලින් අපි ගාව තියෙන්න ඕනේ දර්ශන පතයක් තියෙනවා, දර්ශනයක් තියෙනවා. ඒ ටික ඒක මං කෙටි පරියායකින් පෙන්වන්නම්. පින්වතුනි, අපි හොඳට වචන ටික අහලා තියෙනවා චතුරාර්ය සත්‍ය, දුක්ඛ සත්‍ය ගැන. ජාතිපි දුක්ඛ, ජරාපි දුක්ඛ, ව්‍යාධිපි දුක්ඛ, මරණම්පි දුක්ඛං අපි සම්පයෝගෝ දුක්ඛෝ පීහි විපයෝගෝ දුක්ඛෝ යම්පිච්ඡන් නලබති තම්පි දුක්ඛං සංකිට්ඨේන පංච උපාදාන කන්ද දුක්ඛ. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ඉපදීමද දුකක්, මහලු වීමද දුකක්, ලෙඩ වීමද දුකක්, මරණය, අප්‍රියංගායෙක් වීම, ප්‍රියංගෙන් වෙන්වීම, හිතනදී නොලැබීම, මේවා දුක්. මෙතනදී තව විශේෂ කාරණාවක් මතක් කරන්න ඕනේ. මේ දුක කියනකොට පින්වතුනි, දුකේ කාරණා දෙකක් තියෙනවා. ප්‍රධානම ස්කන්ධ දුක සහ පංච උපාදාන ස්කන්ධ දුක කියලා. එතනදී බුදුරජාණන් වහන්සේ ජාතිපි දුක්ඛ කියලා කියනකොට තථාගතයන් වහන්සේ පෙන්වන යා තේසං තේසං සත්තානං තම්මි තම්මි සත්ත නිකාය කියලා පෙන්වන තැනක් තියෙනවනේ. මෙන්න මේ ටික පංච උපාදාන ස්කන්ධ දුක. පංච උපාදාන ස්කන්ධ දුක. එතකොට ඔය දුකේම තියෙනවා යා තේසං තේසං ධම්මානං ජාති සංජාති කියලා. ඒ ධර්මයන්ගේ දුකක් තියෙනවා. ඒක ස්කන්ධ දුක. ජරාව ගන්න තේසං තේසං සත්ති තම්හි තම්මි සත්ත නිකාය ජරා ජීර්ණතා කියලා සත්ව පුද්ගලයන් ඉදිරීමකුත් තියෙනවා. තේසං තේසං ධම්මානං ජරා ජීර්ණතා කියලා ඒ ධර්මයන්ගේ ඉදිරින බවකුත් තියෙනවා. එතකොට තේසං තේසං සත්තානං තම්හි තම්මි සත්ත නිකාය චුති චවනතා භේදෝ කියලා මරණය, ඒ සත්‍යයන්ගේ සත්‍ය නිකායේ මරණිකුත් තියෙනවා. තේසන් තේසන් ධම්මෝන කයෝ වයෝ භේදෝ කියලා ක්ෂය වීම කය වීමක් භේදයක් තියෙනවන මරණයයි කියලා ධර්මතා දෙකක් තියෙනවා. මම මේකෙන් මතක් කළේ පින්මුතුනි, මේ සත්ව පුද්ගල භාවයෙන් පෙන්නපු ජාති ජරා මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනස්ස උපායාස සම්භවಂತಿ කියලා පෙන්නපු ටික ජීවත්ව ඉද්දිම නැති කරන්න පුළුවන් ටිකක්. සත්ව පුද්ගල භාවයෙන් மௌ மெரிலா பியா மெரிலா சகோதர சகோதரியும் ஞாத்து தேசிங் லெடவீ மனிசா மகாலுவீ மனிசா மெரீ மனிசா என துக்தியனுவனம் நுயக் நுயக் சப்தனிகாயங்கி இப்பதீமிங் என துக்தியனுவனம் மே சப்த புத்தல பாவ நிசா உபதின துக்க மே இஸ்கந்தத்திக்க பரிஹரணே கரத்தீம் நிருத்த கரண்ண புலுவன் நிவன்ன புலுவன் நெத்தி கரண்ண புலுவன் துகா எத்தக்கொட்ட மே ஜீவ சாட்சாத் கரல ஏ துக்கே நிரோதி சாட்சாத் கரல ஜீவத்தின்னு புலுவன் வட்டபிட்டாவக் ඇතුව පෙන්වපු ටික තමයි දුක්ඛ සත්‍ය කියලා තථාගතයන් වහන්සේ පෙන්වපු ටික. ඒ දුක පෙන්වලා අපිට අවශ්‍යත් ඔන්නෝයි දුකමයි. අපිට අවශ්‍යත් මේ සත්පුද්ගල භාවයෙන් එන දුකෙන් මිදීමමයි. ඒ දුක් ටික මරණයෙන් පස්සේ නෙමෙයි. මරණයෙන් පස්සේ කතාවක් කරන්න ජීවත් ඉන්නවද කියන කතාවක් අහනවා තථාගතයන් වහන්සේ. ජීවත් ඉන්න කෙනෙකුට නම් ගති දෙකක් තියෙනවා. එක්ක මරණයෙන් පස්සේ ඉපදෙන්නේ නැහැ. එක්ක මරණයෙන් පස්සේ ඉපදෙනවා. පින්වතුනි මරණයෙන් පස්සේ ඉපදෙන්නේ නැහැ කියන තුච්ඡේදවාදී. මරණයෙන් පස්සේ ඉපදෙනවා කියන සාස්තවාදී. එතකොට ඉපදිනවා හෝ නැහැ හෝ කිව්වොත් සාස්ත්‍රිත උච්ඡේදවාදී. ඉපදෙන්නෙත් නැහැ නැත්තෙත් නැහැ කිව්වොත් උච්ඡේදවාදී සාස්තවාදී. එහෙම පෙන්වන්න වෙන මොකුත් හින්දා නෙවෙයි. කෙනෙකුට හිතෙන්න පුළුවන් උපදිනවත් නෙමෙයි නැත් නෙමෙයි කියන්නේ මේ කය නම් උපදින්නේ නැහැ නමුත් හිත උපදිනවා. කියන අදහසින් උපදිනවත් නෙමෙයි නැත් නෙමෙයි මේ කය උපදින්නේ නැති හින්දා උපදිනවත් නෙමෙයි නමුත් මේ හිත උපදිනවා එහා පැත්තේ එහෙනම් නැතුවත් නෙමෙයි එතකොට නැතුවත් නෙමෙයි උපදිනවත් නෙමෙයි කෙනෙක් කියන හිතම යන්නේ නමුත් කය උපදිනවා හිත නැති බඹලෝ කියලා තියන්නේ ඒ හින්දායි ඕකේ සාස්තවාදී නැහැ කිව්ව තුච්ඡේදවාදී වෙන්නත් පුළුවන් නොවෙන්නත් පුළුවන් කිව්වොත් සාස්ත්‍ව උච්චේදවාදී නොවෙනවත් නොවේ වෙනවත් නොවේ කිව්වොත් උච්චේද සාස්ත්‍වවාදී. එතකොට තියෙන්නේ නාමකය රූපකය මාරු මාරුවට. අතන උපදින්නේ නැහැ කිව්වොත් නාමකය රූපකය දෙකම ප්‍රතික්ෂේප කළා දෙකේ එකක්වත් යන්නේ නැහැ. උපදිනවා කිව්වොත් නාමකය රූපකය දෙකම ඇතුව උපදිනවා. උපදින්න පුළුවන් නැති වෙන්න පුළුවන් කියන රූපකය නෑ නමුත් නාමකය යනවා උපදින්නේ නැතුව නෙමෙයි නැත්තිත් නැතුව නෙමෙයි කියනකොට නාමකය යන්නේ නෑ නමුත් රූපකය යනවා මේ විදිහට මාරු මාරුවට ඉතින් ඔය හැම එකක්ම අන්ත වෙන්නේ ඇයි උපදිනවා හෝ නැහැ හෝ කියන එකට ඉස්සෙල්ලා බුදුරජාණන් වහන්සේ අවබෝධයක් දෙනවා ජීවත්වය ඉන්නවා කියන කමින් මිදෙන්න ජීවත් ඉන්නවා කියන කමින් මිදුණුත් කෙනෙක් මැරීම හෝ නොමැරීම ගැන කතාවක් තියේද? මැරෙන්න හෝ නොමැරෙන්න ජීවත් ඉඳලා පෙ ඔක හොඳ ලස්සන්ට දේශනා කරන තථාගතයන් වහන්සේ මජ්ක්‍ධිම නිකායේ මේ ධාතු විභංග සූත්‍රයේදී පුක්කුසාති රජුරවන්ට එතකොට ඒක හොඳට බලන්න මේ විදිහට ජීවත් වෙනවද නැද්ද කියන කාරණාව. එතකොට දැන් අපි මුලින් මතක් කළේ මේ පංච උපාදාන ස්කන්ධ දුක කියලා කියන්නේ සත්පුද්ගල භාවයෙන් ඇතිවෙන දුක. මෙන්න මේ දුකෙන් මිදලා ස්කන්ධ පරිහරණය කරන ඒ ධර්මතාවයන්ගේ දුක තව තියෙනවා ජීවිතේ. නමුත් කෙලෙස් නිසා එන දුකෙන් මිදින ජීවත් වෙන තැනට තමයි සෝපදිසීස නිබ්බාන කියලා කියන්නේ. එතකොට මේ පංච උපාදානස්කන්ධ දුක පෙන්වලා දුකට හේතුව හැටියට පෙන්වුව මොකද්ද? තණ්හාව කියලා පෙන්වුවා. දුකට හේතුව තණ්හාව කියලා පෙන්වුවා. ඊට පස්සේ தன்னகாவ நெத்தி எழுந்து தன்னகாவ நெத்தி கழு மே கேப்பு துக்க சம்பூர்ண நிருத்த கரண் புயா நிருத்த வினாக்கில புதுவிதான் பெண்ணுவா நவத்தம் மதக்கன்னு ஹுந்தோட அபாசக்கன்னு ஏ சத்தியங்கி சத்தனிக்காயங்கி துக் இப்போதே மெய்தல ஜரா மரண தக்வாம் துக்க பெண்ணல மே துக்க துக்காய் கீழ பெண்ணல பஞ்ச உபாதன கெட்டியன் கீழே நம்ம துக் ஒக்கோட்டம கியன்னு புழுவம் பஞ்ச உபாதன ஸ்கந்தே துக்காய் கீழ கீழ பஞ்ச உபாதன ஸ்கந்தே துக்கிட்ட நிர்வச்சனைய கரல துக்கட்டு ஹேத்து தன்னஹாவை கீழ ஹேத்துவ பெண்ணல தன்னஹாவ நெத்திக்கலோ நெத்தி இவனோ துக்க நெத்திவனுவா கீழ பெணவுவா தன் நீ தர்ம தாத்துக்காக பெணவு நீ துக்க துக்க ஹத்தியவனே தன்னஹாவ நிசா தன்னஹாவ நெத்திவனோ துக்க நெத்திவனுவா தர்ம தாத்துக்காக பெணவுவா ஹபை எஹனம் மகானின் தன்னஹாவ நெத்தி கரண்ட கீழ பெணவினே கொஹத் பண்ணல தீவிரது துக்க நெத்தி கரண மார்க ஹட்டி பெணவு முகத் ஆயமே அறிவு அட்டாங்கிக்கோ மகோ துக்க நிரோதகாமனே பட்டிப்பதா துக்கத்தை ஹேத்து தன்னாவ தன்னாவ நெத்திக்கொள்ளு துக்க நெத்தியல்ல துக்க நெத்திக்கிறன் நேர்ந்து தீன மக முகத் ஆரிய அஸ்தாங்க மார்க்கில வினம தடுக்கும் பெணவுவா ஏக்கட தீன மூலட்ட முகது சம்மாதித்தி ஐயி ஹிதன்னு கேன பிமுத்துமி ඇත්ත ඇති හැටි දකින් නැතුව තණ්හාව නැති කරනවා කියන එක වෙන්නේ නැති නිසා තණ්හාව නිසා දුක ඇති වෙනවා තණ්හාව නැති වෙන දුක නැති වෙනවා නමුත් තණ්හාව නැති කරන්න බෑ ඇත්ත දකින් නැතුව දරුවා හැටියට දකිද්දී අම්මා කෙනෙකුට පුළුවන් ද දරු තණ්හාව නැති කරන්න පුළුවන්ද බෑ දරුවා කියලා දකින්න තන ඇත්ත දැක්කොත් தன்னாவ நத்தி கரண்ண தன்னாவ நத்தி தி திமுத்துமி தன்னஹா மெத்தனதி தர்மதா டிக புதுவிதான் அது பெண்ணு தன்னஹாவ நிசா துக்க ஏத்தி வேணுவக்கினு தர்மதாவியாக பெண்ணுவா தன்னாவ நத்தி வேணும் துக்க நத்தி வேணுவக்கினு தர்மதாவியாக பெண்ணுவா தாம பிரதிபதாவக்கோ பெணவீமக்கோ மார்க்கோ தேசனக்கலே நெஹே இட பஸ்ஸே දුක නැති කරන්න යන ගමන් මාර්ගය හැටියට පෙන්වන්නේ මොකද්ද සම්මාදිට්ඨි ඇත්ත ඇති හැටි දකින්න කියලා සම්මාදිට්ඨිය පෙන්වනවා එතකොට දැන් දැනගන්න ඕනේ සම්මාදිට්ඨිය කියන්නේ මොකද්ද ඇත්ත ඇති හැටි කියන්නේ මොකද්ද කියලා මොකද ඇත්ත ඇති හැටි දකින්න ඕනේ තුනතුනි මේ පංච උපාදාන ස්කන්ධයමයි රූප උපාදාන ස්කන්ධේ වේදනා සංඥා සංඛාර විඥාන කියන මේ පංච උපාදාන ස්කන්ධේ ඇත්ත ඇති හැටි දකින්න ඕනේ. ඒ ඇත්ත ඇති හැටි දැක්කහම දුක ඇති කරන හේතු තණ්හාව නැති වෙනවා. ඒ තණ්හාවගේ නැති කිරීමෙන් දුක කියන එක නූපදින නොහට ගන්න ස්වභාවයටපත් වෙනවා. පංච උපාදාන ස්කන්ධ දුක නූපදින ස්වභාවයට පත් වෙනවා එතකොට එහෙනම් සම්මා දිට්ඨිය කියලා නිවැරදිව රූපය දකින්නට ඕනේ රූපේ ඇත්ත ඇති හැටි දකින්නට ඕනේ ඒ රූපේ ඇත්ත ඇති හැටි දකින්න එකයි සම්මා දිට්ඨිය කියලා කියන්නේ රූපේ ඇත්ත ඇති හැටි දකින්නට නම් කොහොමද කරන්නට ඕනේ ඉති රූපං ඉති රූපස සමුදී ඉති රූපස අත්තංගමෝ මේ රූපයයි මේ රූපේ ඇතිවීමයි මේ රූපේ නැතිවීමයි කියලා ඇත්ත ඇති හැටි තත්වාකාරයෙන් දකින්නට ඕනේ ඒ කියන්නේ තිමුතුනි මෙතනදී බුදුරජාණන් වහන්සේ බුදුරජාණන් වහන්සේගේව අදහසක් දේශනා කරන්නේ නැහැ බුදුරජාණන් වහන්සේ බුදුරජාණන් වහන්සේගේ බුදුරජාණන් වහන්සේට ආවේණික වෙච්ච ධර්මයක් දේශනා කළේ නැහැ තථාගතයන් වහන්සේ ඇති කල්හිත් නැති කල්හිත් ලෝකේ හැමදාම පැවතුණු පවතින ඇත්තක් තිබුණා, ඇත්තක් තියෙනවා. ඒ ඇත්ත අවබෝධ කරගත්ත එක තමයි සම්මා සම්බුද්ධත්වයට පත් වුණා කියලා කියන්නේ. තථාගතයන් වහන්සේ අවබෝධ කරගත්ත හැමදාම පැවතුණු පවතින ඒ ඇත්ත ලෝකෙට පෙන්වුවා, ලෝකෙට පෙන්වුවා. ඒ ඔස්සේ ගියොත් අද දවසේදී අපිට බුදුහාමුදුරුව දකින්නවා කියලා දකින්න හම් වෙන්නේ මොකද්ද? ලෝකේ හැමදාම පැවතුණු පවතින ඇත්ත ඇති හැටි දකින්න හම් වෙයි. එදාට අපිට බුදුහාමුදුරුව පෙනේ, අනේ බුදුහාමුදුරුව මොනතරම් ඇත්තක් පෙන්වලා තියෙනවද කියලා. අන්නේ රූපයේ පිළිබඳව ඇත්ත ඇති හැටි දැක්කොත් මෙලොන් කොලයකට වතුර ටිකක් දැම්මහම රැඳෙන්නේ නෑ වගේ පින්වතුනි, ඒ සම්මා දිට්ඨියෙන් යුක්ත නිවැරදි දැක්මකින් යුක්ත මනසට රූපය තුල කිලස් රැඳෙන්නේ නෑ, හිත රැඳෙන්නේ නෑ. ඉබේම ඒ රූපය ඇත්ත දැක්කහම එතකොට මම ටිකක් මේ ධර්මයේ ගොඩාක් ගැඹුරුයි, විශාල ප්‍රදේශයක් තියෙනවා. එයින් මම එක ටිකක් පින්වතුන්ට උගන්වන්න. රූපය ගැන, රූපෙත් එක් ප්‍රදේශයක් ගැන සම්මා දිට්ඨිය කියලා කියනකොට පින්වතුනි අපිට ඕන ඕන විදිහට හිතුණු හිතුණු විදිහට අර්ථ විග්‍රහ කරන්න බෑ. තථාගතයන් වහන්සේ පෙන්වලා තියෙනවා රූපය කියන එක මොකක්ද, ඒකේ ඇත්ත ඇති හැටි දකින්න ඕනේ මොන ආකාරයකද කියන එක පෙන්වලා තියෙනවා. එතනදී රූපය කියනකොට ප්‍රධාන වශයෙන් තථාගතයන් වහන්සේ රූපය කොටස් දෙකකට බෙදනවා. චත්තාරෝච මහා භූතා, සතර මහා ධාතුවක්. චතුර්ණංච මහා භූතානං උපාදාය රූපං, සතර මහා ධාතු නිසා පවත්න රූපක් කියලා කොටස් දෙකක් තියෙනවා. මෙන්න මේ කොටස් දෙකම ගැන හොඳ අවබෝධයක් අපිට ලැබෙන්නට ඕනේ. ඒ අවබෝධය, ඒ දැනගැනීම තමයි අපිට සුතමේ ඥානෙ වෙන්නේ. ඒ දැනගැනීම අපේ මනසේ තබාගෙන ප්‍රතිපදාව තුළ හැසිරුණාමයි දැකීම කියන කාරණාව වෙන්නේ. එතකොට නිවන් දකින්න නම් නිවන් දැක්ක වෙන්නේ ඒ ඇත්ත ඇති හැටි දැක්කහමයි ආශ්‍රවයන් කෙලෙසුන් අපේ මනසෙන් මිදෙන්නේ, නැති වෙන්නේ. ඒ නැති වුණහමයි, කෙලෙස් නැති වුණහමයි දුක නිරුද්ධ වෙන්නේ. මේ දැකේ, මේ නිවැරදි දැකීම නිසායි කෙලෙස් නැත්තං ආශ්‍රව ක්ෂය වෙන්නේ, කෙලෙසුන්ගේ ආශ්‍රවයෙන් මනස මිදෙන්නේ. ඒ මිදුණහමයි ජරා මරණ දුකෙන් දුක නූපදින ස්වභාවයට පත් වෙන්නේ, අජර අමර වෙන්නේ. ඒ නිසා මේ සම්මා දිට්ඨියටයි බුදුරජාණන් වහන්සේ නිවන කියලා කියන්නේ, සෝපදිසේස නිබ්බාන කියන්නේ. මොකද සම්මා දිට්ඨිය නිවන හින්දා නෙවෙයි, ඒ ඇත්ත දැක්කහම දුක ඇති කරන හේතුව නැති වෙලා නිරෝධය සාක්ෂාත් වෙන නිසා, සාක්ෂාත් වෙන නිසා. එතකොට රූපී ඇත්ත මම කෙටියෙන් ටිකක් මතක් කරන්නම්. පින්වතුනි මෙතනදී තව කාරණාවක් මතක් කරන්නට ඕනේ. අපි ගොඩාක් දෙනෙක් අද දවසේදී රූපය ඇත්ත ඇති හැටි දකින්න කියලා උත්සාහවත් වෙනවා. රූපය අනිත්‍යයි විපරිණාමයි කියලා බලනවා. මම ඒක එපා කියන්නේ, වැරදි කියන්නේ. නමුත් කෙලවර නෙමෙයි කියනවා. ඒක නිවැරදිව පිරিলা නැහැ කියන එක මතක් කරනවා. විශේෂයෙන්ම එක කාරණාවක් හොඳට මතක තබා ගන්න, විශේෂයෙන්ම මතක තබා ගන්න මේ කාරණාව. ප්‍රධාන සංදිස්ථාන තුනක් තියෙනවා, ප්‍රධාන සංදිස්ථාන තුනක් තියෙනවා. එකක් තමයි ලෝකේ බොරුව, ඊට පස්සේ ලෝකේ ඇත්ත, ඊට පස්සේ ලෝකේ කෙලවර. ලෝකේ කෙලවරකට ගිය කෙනාට නිවන් දකින්න පුළුවන්. මං උපමාවක් වශයෙන් මේ ඉදිරිපසින් ඉන්න අපේ දායක මහත්තයව ගන්නම්. මම හිතනවා එතම තරහ වෙන්නේ නැති වෙයි කියලා. දැන් අපිට මෙහෙම බැලුවම හිතෙන්නේ මේ සත්වයේ පුද්ගලයෙක් කියලා, ආත්මයක් කියලා හිතෙන්නේ, කෙනෙක් කියලා හිතෙනවා. නිට්ටයයි සැපයි ආත්මයි කියන කෙලෙස් ටික එක්ක ගොනුවෙච්ච මානසික මට්ටමකින් තමයි අපිට මේ අරමුණ පෙනෙන්නේ. පුද්ගලයෙක්, සත්වයෙක්, කෙනෙක්, මහත්මයෙක්, උපාසක මහත්මයෙක් කියලා පෙනෙන්නේ. ඕකට තමයි අපි ලෝකේ කියලා කියන්නේ. ඕක අපි හැම දෙනාම ඉන්න පළවෙනි අවස්ථාව. අපි එහෙම සත්වයෙක්, පුද්ගලයෙක්, කෙනෙක් කියලා දකින තැනක පවතින ඇත්ත තමයි, පවතින ඇත්ත තමයි නාම රූප කියලා ධර්මතා දෙකක් තියෙන්නේ. අපි කියමු ඒක පොඩ්ඩක් පුද්ගලයා කියන තැන, සත්වයා කියන තැන විශ්ලේෂණය කළොත්, ගවේෂණය කළොත්, කේසුලම් නියද ධම්මස් කියලා මේ වගේ කුණුප කොටස් 32ක් තියෙනවා. කනබන ආහාරයෙන් මේ රූපය හැදිලා තියෙනවා. ඔන්න කනබන ආහාරය නැමැති හේතුයේ ඵලය තමයි මේ කය නැත්තම් රූපේ. ඔන්න ඒක එක කොටසක්. ඊට පස්සේ ඒ කනබන ආහාරයෙන් හැදුණු ඒ කය ඇසුරු කරගෙන පවතිනවා පෙර අවිද්‍යා, කර්ම, තණ්හා කියන හේතු නිසා මෙතෙන්ට පැමිණි ප්‍රතිසන්දිසිත. කනබන ආහාරයෙන් හැදුණු කෙස්ලම් නේද ධම්මස් කියන මේ ශරීරය හරියට මෙරිච්ච මලමිණියක් ගන්නකෝ. ඒ මලමිණියේ තියෙන කොටස් ටික තමයි මේ ශරීරය තියෙන්නේ, කනබන ආහාරයෙන් හැදුණු. නමුත් මලමිණියකට යන්න එන්න බෑනේ. පෙනීම, ඇහිම, දැනීම මුකුත් නෑනේ නේද? නමුත් ඒ මලමිණියට වඩා වෙනස් වුණේ මේ කය ඇසුරු කරගෙන පවතිනවා පෙර අවිද්‍යා, කර්ම, තණ්හා කියන හේතු ටික නිසා පැමිණි ප්‍රතිසන්දිසිත. දැන් මෙතන ධර්මතා දෙකයි, කනබුන ආහාරයෙන් හැදුණු කයත්, අවිද්‍යා, කර්ම, තණ්හා කියන හේතුන්ගෙන් හැදුණු චිත්තචෛතසික ටික. මේ නාම කය උදව් වෙලා තියෙනවා මේ සිතට නවාත දෙන්නට. මේ චිත්තජයසික ටික කය නවාතන කරගෙන ඉන්නවා. හැබැයි දෙන්නේ දෙකක්. ගෙදරක කෙනෙක් ඉන්නවා. කෙනා ගෙදර නෙමෙයි, ගෙදර කෙනා නෙමෙයි. ගෙදර ඉන්න කෙනා එයාගේ ජීවිතයේද ගෙදර කියන්නේ බිත්ති, වහලේ, උළු, ගඩොල් එයාගේ ජීවිතයේද? නෑ, එයා ඉන්න ගෙදර. ගෙදරේ පුද්ගලයා නෙවෙයි. ඒ වගේ ගෙදර වගේ තමයි මේ කය. ගෙදර ඉන්න කෙනා වගේ තමයි හිත. කය ඇසුරු කරගෙන පවතින හිතෙන් රූප බලනවා, සද්ද අහනවා, ගන්ධ සුවඳ ලබනවා, රස විඳිනවා, කය එහාට මෙහාට අරගෙන යනවා. එතකොට කය ඇසුරු කරගෙන පවතින හිතෙන් කෙරෙන වැඩ ටිකක් තියෙනවා. ඒ වැඩ ටික කරමින් මේ ගෙදර නතර වෙලා ඉන්නවා. ඉබ්බා යන යන තැන කටුවත් අරගෙන යනවා වගේ. අපි යන යන තැන කටුව අරගෙන යන්නේ මේ අපි ශරීරය කියලා කියන්නේ අපේ කට. පුද්ගලයා කෙනා කියන හැඟීම තියෙන මනසෙ. එබඳු හිතට නවාතැන් දීලා තියෙන මේ ගේ. එබඳු ගේ ඇසුරු කරගෙන ගේ ඇතුලේ තමයි කෙනා ඉන්නේ. ගේ ඇතුලේ ඉඳගෙන විටින් විට ජනේල් දොරවල් වල නෙබිලා බලනවා වගේ. විටකින් ඇහැ නැමැති ජනේලෙන් එළියට දාලා රූප බලනවා. විතක අනිත් පැත්ත ජනේලෙන් ඔළුව දාලා අනිත් පැත්ත බලනවා වගේ, කන නැමැති ජනේලෙන් එළියට දාලා ශබ්ද අහනවා ගේ ඇතුළේ ඉඳගෙන. ඕකට තමයි මේ ගේ ඇසුරු කරගෙන දැකීම්, ඇහිම්, දැනීම් ආදී ක්‍රියාදාමයක් කරන චිත්තචෛසික ටික පවතින එකට තමයි ජීවත් වෙනවා කියලා කියන්නේ. එතකොට අපි ඇහුවෝ විමසලා අපේ උපාසක මහත්තයා කියලා කිව්වේ මේ ඉන්නේ උපාසක මහත්තයා කියලා කිව්වේ. හරි ලස්සනයි හොඳයි මම ආදරේ කියලා කිව්වේ. කනබන ආහාරයෙන් හැදුණු කයටද? කයද උපාසක මහත්තයා. කනබන ආහාරයෙන් හැදුණු කෙසුලන් නේද තම්මස් නහරවලින් යුක්ත කයද උපාසක මහත්තයා. උත්තරයක් කියන්නේ එහෙනම් කය ඇසුරු කරගෙන රූප බලන සද්ධාන ගඳු සුවඳ ලබන රස විඳින හිතද උපාසක මහත්තයා? නෑ. එහෙනම් අපි සත්‍ය පුද්ගලක හැටියට දකින්න තැනක පවතින ඇත්ත තමයි මොකද නාම රූප දෙකක් පවතිනවා කියලා හම්බ වෙයි. තේරුණේද? ඔක තමයි ලෝකේ ඇත්ත. අනිත්‍ය දුක්ඛ අනාත්ම කියනක ලෝකේ ඇත්ත. උපාසක මහත්තයා කියන මානසික මට්ටම මත දැකීම මත නිත්‍යයි සැපයි ආත්මයි කියලා හම්බෙච්ච වටපිටාව ලෝකේ බොරුව නාම රූප දෙකක් තියෙනවා කියන දැක්ම මත අනිත්‍යයි දුකයි අනාත්මයි කියලා හම්බෙච්ච මට්ටම තමයි ලෝකේ ඇත්ත. හැබැයි තාම ලෝකෙ තුල ඊට පස්සේ තව තියෙනවා ලෝකේ කෙලවර. ඔන්න තමයි මගේ ධර්ම මම පෙන්නනවා නෙමෙයි තථාගතයන් වහන්සේ පෙන්නන මේ ධර්මයේ සුවිශේෂීකම උන්නතන. මෙන්න මේ ගැන හැමෝම නුවණින් විමසලා බලන්න කියලා මතක් කරනවා. අපි අද දවසේදී දන්නේ අනිත්‍ය දුක්ඛ අනාත්ම අසුභ කියන ටික විතරයි නිවන් මඟ හැටියට. ඒක වැරදි කියලා මම කියන්නේ නැහැ. නමුත් නිවැරදිමයි කියලා කියන්නෙත් නැහැ. මොකද ඉස්කෝලේ පළවෙනි දෙවෙනි තුන්වෙනි හතරවෙනි පස්වෙනි පන්තිවල ඉගෙනුම වැරදි කිව්වොත් වැරදි. නමුත් එච්චරයි කියලා කිව්වොත් හරිද? මේ තව ඉහළට තියෙනවා නේද? ඒ වගේ වැරදි නැහැ, නිවැරදිමත් නැහැ. මේ අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන ත්‍රිලක්ෂණය ලෝකේ ඇත්ත. අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන මේ ටික දැක්කොත් මොකද වෙන්නේ? අත් නිබ්බෙන්දිත දුක්ඛේ එදාටයි දුකේ කලකිරෙන්නේ. දුකේ කලකිරෙන්නේ එදාටයි. එතකොට ඇත්ත ඇති හැටි ඕගොල්ලෝ දැනගත්තට දැනගත්ත ඇත්තට ළඟා වෙන්න ඕගොල්ලන්ට බෑ. ඕගොල්ලෝ ලෝකේ ඇවිල්ලා ඉන්නේ. අනිත්‍යයි දුකයි අනාත්මයි කියලා දැනගත්තොත් තමයි ලෝකෙ කලකිරිලා පෙන්නන ඇත්තට ඔගොල්ලෝ ළඟා වෙන්නේ. තව ඇත්තක් තියෙනවා. ඒ ඇත්ත තමයි සම්මා දිට්ඨිය කියලා බුදුරජාණන් වහන්සේ පෙන්නේ. ලෝකෝත්තර සම්මා දිට්ඨිය කියලා කියන්නේ ඔය අපි නාම රූප දෙකක් දකිනවා කියලා කියපු තැනට ගත්තහම ඔබට කියනවා දිට්ඨි විසුද්ධිය කියලා. නාම රූප පරිච්ඡේදය කියලා කියනවා. සත්‍ය විසුද්ධියන්ගේ එක විසුද්ධියක් විතරයි. නමුත් සත්‍ය විසුද්ධිය තව විසුද්ධි කෙලවරට තියෙනවා. ඥාන දර්ශන විසුද්ධිය කියලා තියෙනවා කෙලවර. ඒ ඥාන දර්ශන විසුද්ධිය කියන තැන තැනකොට හම්බෙන ඥාන දර්ශනේ මොකක්ද? දන්නවද බිමත? දන්නවද? යථාභූත ඥාන දර්ශනය කියලා කියනවා. ඒවන් පෙපරිවත්තන් දවාදසාකාරන් යථාභූත ඥාන දසන සී සිද්ධන් අහෝසි. මේ පිපරිවට්ට දවසාකාරයක වැඩිනි දවසට වැඩිනි දවසේ තථාගතයන් වහන්සේගේ ඥාන දර්ශනය යථාභූත යථාභූත කියලා කියන්නේ යථා කියන්නේ යම්සේ, භූත කියන්නේ වූ, අපි කියන්නේ අභූත කියලා. අභූතෙන් චෝදනා කරන්නපා කියලා. නොව් දෙකින් අභූත කියන්නේ නොව් දෙකින්, භූත කියන්නේ ඌ පවතින සැබෑ. යථා භූත කියලා කියන්නේ සැබෑ පවතින සැබෑම ආකාරය. ඥාන දර්ශනය කියන්නේ නුවණින් දකිනවා. එතකොට මේ යථා භූත ඥාන දර්ශනය තමයි ලෝකෝත්තර සම්මාදිට්ඨියේදී ඉලක්ක වෙන්නේ. ඒ කියන්නේ ඇහැට පෙනෙන රූපය ආරම්භයා එයා දකින්නේ වර්ණ සටහනක් විතරයි, චිත්‍රයක් විතරයි. දිට්ඨියක හරි කැඩපත කහරි චිත්‍රයක් තිබුණොත් චිත්‍රයේ ඇතුලේ නාම රූප දෙකක් හරි තියෙනවා කිව්වොත් හරිද? දැන් සත්පුද්ගලයෙක් හම්බුණා අපිට, ඒක අතහැරියා අපි නාම රූප දෙකක් කියන තැනට හිත තබලා, ඊට පස්සේ තව ටිකක් ඔබට ගියාම ඇස් ඉදිරිපිටට හම්බ වෙන්නේ චිත්‍රයක්, වර්ණ සටහනක්. තිට්ඨන්ති චිත්‍රානි තතේව ලෝකේ, ලෝකේ චිත්‍රති සංකප්ප රාගෝ පුරිසස්ස කාමෝ. සංකල්පයයි රාගයයි දෙකයි පුරුෂයාගේ කාමය කියලා කියන්නේ. එතකොට මෙතනදී මම මේ පින්වතුන්ට උපමාවක් වෙන්නම්. මේ උපමාව ඇසුරෙන් මේ කාරණාව බලා ගන්න. මං කිව්වේ මේ දේශනාව ටිකක් ගැඹුරුයි, සැබවින්ම ගැඹුරුයි, නුවණින්ම බලන්න වෙනවා. අපි කියමු වතුර භාජනයක් තියෙනවා. වතුර භාජනයට පොකුණක් හරි භාජනයක් හරි කමන්නේ. ළඟපාත තියෙන ගහක හරි ගොඩනැගිල්ලක හරි ඡායාව වැටිලා තියෙනවා කියලා හිතන්න. වතුර භාජනයක් තියෙනවා. වතුර භාජනයට ළඟපාත තියෙන ගහක හෝ ගොඩනැගිල්ලක ඡායාවක් වැටිලා තියෙනවා. දැන් මේ ඡායාව දිහා හොඳට බලන්න, නුවණින් බලන්න. ඔගලන්ට ඡායාව ඇහැට පේනවද නැද්ද? ඇහැට පේනවනේ, පේනවා. හරි, බලන්න පුළුවන්. පේනවා කියන එක පිළිගන්න පුළුවන්. හොඳයි. ඡායාව පතිත වෙලා තියෙන වතුර කැලැත්තිලා සද්දයක් ඇහෙනවා නම් ඇහෙන සද්දේ අර ඡායාවට අයිතිද? පෙනෙන දෙයට අයිතිද? නෑ. ඒක වතුර කැලැත්තියෙන් එන සද්දේ පෙනෙන දෙයට අයිති නෑ නේද? ඒක වෙනත් එකක්. ඡායාව පතිත වෙලා තියෙන වතුර පල් වෙලා ගඳ ගහනවා නම් ඒ ගඳ එන ගඳ ඡායාවට අයිතිද? පෙනෙන දෙයට අයිතිද? නෑ. ඒ තියෙන වතුර ටිකක් දිවේ ගාලා බැලුවොත්, සිත්තරහක් හරි නුරහක් හරි දැනුනොත් ඒ දැනෙන රස පෙනෙන ඡායාවට අයිතිද? නෑ. හොඳයි, ඔගොල්ලෝ ඡායාව අල්ලන්න කියලා අත දාන්න බලන්න. ඡායාව අහුවේද? අත වතුර හැපේ මිසක ඡායාව ගන්න බෑ. හොඳයි, ඔගලන්ට පුළුවන්ද වතුර ටික භාජනයේ එහෙමම තියෙද්දි ඡායාව විතරක් උස්සල ගන්න පුළුවන්ද? පුළුවන්ද? බෑ. හොඳයි, ඒක දුරස් කරන්න පුළුවන්ද? ළඟට ගන්න හෝ දුරට ගෙනියන්න හෝ පුළුවන්ද? බෑ. එබඳු ඡායාවක් ගැන ඕගලන්ට මොකද්ද කරන්න තියෙන පුළුවන්? බලන්න විතරමයි නේද පුළුවන්? ඇහෙන් බලන්න විතරමයි නේද පුළුවන්? ඒ ඡායාවේ රූප කලාප විදි විදි යනවා බලන්න පුළුවන්ද? ඡායාව පතිත වෙලා තියෙන වතුරේන රූප කලාප බිඳනවා කියලා බලන්න පුළුවන්. හරි, ඒ ඡායාවේ රූප කලාප බිඳනවා බලන්න පුළුවන් නේද? කොහොමද ඡායාවේ අනිත්‍ය බලන්නේ ඕගොල්ලෝ? ඒ වගේ රූපයක අනිත්‍ය බලන්න වෙන්නේ මේ වැටිලා තියෙන ඡායාව ඇති වෙච්ච ගහ හෝ ගොඩනැගිල්ල හෝ නැති වුණොත් මේ ඡායාව නැති වෙනවා. ආලෝකේ නැති වුණොත් හෝ ඡායාව නැති වෙනවා කියලා, ඒකේ ඡායාව ඇති වෙච්ච හේතු ටික නැතිවීමෙන් ඡායාව නැති වෙනවා කියලා බලන්න වෙනවා. මිසක ඡායාව ඇතුලේ බලන්න බෑ නේද? මම කියන එක පිළිගන්නව නේද? හොඳයි, පින්වතුන් පිළිගන්නවද? ඇහැට අපිට වතුර පෙනුන ඡායාවයි ජීවමානව ඇහෙන් බලන ඇහැට පෙනෙන මේ රූපය අතර දසම මාත්‍රයක්වත් වෙනසක් නැතුව එකම සමානයි නම් එන අර්ථය එන උත්තර ටික මොකද්ද කියලා බලන්න. පෙනෙන දේ ඔසවලා ගන්න පුළුවන් කියලා හිතනවද? අද අපිට හිතෙනව නේද පෙරෙන දේ අල්ලන්න පුළුවන් කියලා. නමුත් පින්වතුනි පෙනෙන දේ වෙන එකක්. අල්ලනකොට අත පටවි ධාතුවේ හැපෙයි මිසක අත පෙනෙන දේ හැපුණේ නැහැ. පෙනෙන දේ කවදාවත් ඔසවන්න බෑ. පෙනෙන දේ පතිත වෙලා තියෙන මහ භූත ටික මොසවන නිසා පෙනෙන දේ එසවෙනවා වගේ පේනවා. නමුත් පෙනෙන දේ පතිත වෙලා තියෙන, ඒ කියන්නේ පෙනෙන දේ උස්සන්න නම් වතුර භාජනයේ මිස්සුවොත් නම් ඡායාව ඉස්සෙනවා වගේ පෙනෙන්නේ නේද අපිට? ඒ වතුර භාජනෙත් එක්කම උස්සන්න වෙනවා නේද? ඒ වගේ මේ පෙනෙන දේ පතිත වෙලා තියෙන මහ භූත ටිකත් එක්කමයි මේ උස්සලා තියෙන්නේ. එහෙම නැතුව මෙතන තියෙන මහ භූත ටික තියෙද්දී පුළුවන් කෙනෙක් ඉන්නවා නම් පෙනෙන දේ උස්සලා ගන්න. මහ භූත ටික තියෙද්දී මොකද පෙනෙන රූපය කියන්නේ උපාදාය රූපයක්, වර්ණ සටහනක්, චිත්‍රයක්. ඒක මහ භූතයෙන්ද අයිති නැහැ. මහ භූත උපාදාය රූප නෙවෙයි. උපාදාය රූප මහ භූත නෙවෙයි. මම ඒකයි මෙතෙන්දී විශේෂයෙන් මතක් කරන්නේ. මෙතන තියෙන මහ භූතයන්ගෙන රූප කලාප වල අනිත්‍ය බලන්න පුළුවන්, විපරණාම බලන්න පුළුවන්. නමුත් පින්වතුන් දන්නවද අපිට ඇහෙන් බලනකොට රූප තණ්හාව ඇවිල්ලා තියෙන්නේ ඡායාවෙන් නම්? වතුරේ රූප කලාප වල අනිත්‍ය බලලා ඡායාව කෙරෙහි තියෙන තණ්හාව නැති වෙයිද කියලා හිතන්න. මම කියන ටික හරි ගැඹුරුයි. අපිට තණ්හාව ඇති උනේ ඡායාව මට්ටමේ, වතුර භාජනයේ පතිත වෙලා තියෙන ඡායාව මට්ටමේ ඡායාවට නම් අපේ තණ්හාව ඇති උනේ කියලා හිතන්නකෝ. දැන් මට අනිත්‍ය බලනවන රූප කලාප වල අනිත්‍ය බලන්න වෙන්නේ වතුරෙනි. ඡායාව පතිත වෙලා තියෙන වතුරෙනේ අනිත්‍ය බලන්න වෙන්නේ. ඒ කියන්නේ රූප කලාප බිඳි බිඳි යනවා කියන එකක් බලනවන බලන්න වෙන්නේ. ඡායාව අනිත්‍ය බලනවන බලන්න වෙන්නේ මට ඒ හේතු නැති රෝගයක් තියෙනවා කියලායි. නමුත් ඒ වස්තුව තුල අනිත්‍ය බලනවා කියන එකක් හම්බ වෙනවා නම් හම්බ වෙන්නේ මහ භූතයන්ගේ විතරයි. තේරෙනවද මම කියන්නේ? එතකොට ඡායාව පතිත වෙලා තියෙන වස්තුව විපරිණාම බව දැලුවා කියලා ඡායාවට තියෙන තණ්හාව නැති වෙන්නේ. ඉතින් මම මෙතනදී මතක් කළේ යතහ භූත ඥාන දර්ශනය කියනකොට ඇහැට පෙනෙන රූපය, වර්ණ සටහන, චිත්‍රයක්, ඡායා මාත්‍රයක් කියන මට්ටමට එනවා. එතකොට ඒ ටිකේ අනිත්‍ය බලන්න වෙන්නේ කොහොමද? අවිද්‍යා, කර්ම, තණ්හා, ආහාර කියන හේතු ටික නිසයි මේ රූපය හැදුනේ. හේතු ටික නැති වෙනකොට මේ රූපේ නැති වෙනවා කියලායි බලන්න වෙන්නේ. ඇයි? පින්වතුනි, අවිද්‍යා, කර්ම, තණ්හා, ආහාර කියන කාරණා හතරෙන් තමයි ඇහැ හැදුනේ. මම කිව්වා පින්වතුනි අපි ප්‍රතිසන්ධි වශයෙන් මව කුසට පැමිණෙනකොට ඇහැ, කන, දිව, නාසය, තියා ඔළුවවත් තිබුණේ නැහැ. පඨවි ආපෝ තේජෝ වායෝ වන්න ගන්ධ රස ඕජා කියලා අෂ්ටමක රූප කලාපයක් ඇසුරු කරගෙන තමයි ප්‍රතිසන්ධි සිත පැමිණි පැවතුනේ. ඊට පස්සේ බාහිරින් කනබන ආහාරය ලැබෙන්න මෞකුසේදී මවගේ පෙකණි යන හරහා ලැබෙනත් කබලින්ක ආහාරයමයි. ඒ ආහාරය ලැබෙන්නේ ලැබෙන රූප කලාප වර්ධනය වෙන්න වෙන්න මේ කය ඇසුරු කරගෙන පවතින සිතේ තියෙන කර්මජ ගති ටිකක් තියෙනවා. විඥාන පත්‍ය නාම රූපං කියලා කියන්නේ විඥානයේ ප්‍රතිසන්ධි වශයෙන් පැමිණියට පස්සේ ಸ್ಥಿತಿ ತಿನ ನಾಮ ಧರ್ಮೋಟ ಅಣುವೈ ರೂಪ ಹೇಗೆ ಈ ನಾಮ ಧರ್ಮೋಟ ಅಣುವ ರೂಪಿಯ ವರ್ಧನೆ ವೆಂಡ ವೆಂಡ ವೆಡೆಂಡ ವೆಡೆಂಡ ಹೆದೆನ್ನ ಮುಖದ್ದು ಹೆಕನ ದಿವನಾಸ ಸರೀರಕ್ಕಿನ ಆಯತನ ಹಾಯ ನಾಮರೂಪಚ್ಚ ಸಲಾಯತನ ಕೇನು ಇತಕೊಟ್ಟು ರೂಪೇ ಹೆದು ಕಣಬನ ಆಹಾರೇ ಸಿತ ಮೆತನ ಪಾವತಿನ ಸಿತ ಪೆಮಿನಿ ಪೆರ ಅವಿದ್ಯಾ ಕರ್ಮ ತನ್ನಹಕೇನ ಹೇತು ಇತಕೊಟ್ಟು ಮೇ ಎಹಕಿ ಅನ್ನೇ ಆಹಾರೇಂ ಹೆದುನು ಮಹಾಭೂತ ರೂಪೆಯ ಅವಿದ್ಯಾ ಕರ್ಮ ತನ್ನ ಹೇತುಯಿಂಗ್ ಹೆದುನು ಚಿತ್ತ ಚೈತಸಿಕ ದೇಕಾತ್ ನೆತ್ತಂ ಅವಿದ್ಯಾ ಕರ್ಮ ತನ್ನ ಹೇತುಯಿಂ ಪೆಮಿನಿ ನಾಮ ಧರ್ಮ ಟಿಕಾತ್ ಮೇ ಸಿತಾಯ್ ಖಯಾಯ್ ಕಿನ ದೆನ್ನಮ ನಿಸಾ ದೆನ್ನಗೆ ಎಕತುಯೆನುಯಿ ಎಹ ಕಿನಕ ಹೆದುನಿ ಪ್ರಸಾದೇ ಕಿನಕ ಹೆದುನಿ ರೂಪಯ ಅಮ್ಮ ವಗೇನಂ ನಾಮಧರ್ಮಟಿಕ ತಾತ್ತ ವಗೇನಂ ದರ್ವ ಅಮ್ಮಟ ಆಯ್ತಿ ಕೇಳಕಿವೋ ತ್ವರದಿ ದರ್ವ ತಾತ್ತಟ ಇತರಕ್ಕಾಯ್ತಿ ಕಿವೋ ತ್ವರದಿ ದರ್ವ ಕಾಟದಾಯ್ತಿ ದಿನ್ನಟಮ ಅಮ್ಮಟಾಯ್ ತಾತ್ತಟಾಯ್ ದಿನ್ನಟಮ ಮೇ ಎಹ ರೂಪೇಟ ಇತರಕ್ಕಾಯ್ತಿ ಕಿವೋ ತೇಕ ತ್ವರದಿ ಎಹ ಚಿತ್ತ ಚೈತಸಿಕ ಟಿಕೆಟ ಇತರಕ್ಕಾಯ್ತಿ ಕಿವೋ ಏಕತ್ವರದಿ ಎಹ ಕಿಯನ್ನ ಏಕ ಹೆದೆನ್ನ ಆಹಾರೆಂ ಹೆದನು ರೂಪೆಯತ್ತೋನೆ ಅವಿದ್ಯಾ ಕರ್ಮ ತನ್ಹಾ ಕಿಯನ್ನ ಹೇತುಂಗೆ ಪೆಮಿನಿ ಚಿತ್ತ ಜಯಸಿಗೆ ಟಿಕತ್ತೋನೆ ಮೇ ದೆನ್ನ ಮನಿಸ ಹೆದನು ಎಹ ಪ್ರತ್ಯ ಸಹಿತ ಏಕೇನು ಮುಖದ್ದ ಅವಿದ್ಯಾ ಕರ್ಮ ತನ್ಹಾ ಆಹಾರ ಪ್ರತ್ಯನು ಮೇ ಎಹ ಹೆದಿಲತಿ ಎನ್ನು ಎತ್ತಕೊಟ್ಟ ಏ ಎಹಿನ್ ನಂ ಮೆಬಂದು ರೂಪೆಯ ಕದಲ ಪೆನ್ನನ್ನೇ ಮೇ ಪೆನ್ನಿನ ರೂಪಿಟಕಿ ಅನ್ನತಿ ಎನ್ನೆ ತಿನ್ನುತ್ತೀ ಅವಿದ್ಯಾ ಕರ್ಮ ತನ್ನ ಆಹಾರ ಹದಿನ ರೂಪೆಯ ಕೇಳ ಮಿಸಕ ಮೇ ಹೇತು ಟಿಕ ನೆತ್ತಿವೆನ ಕೊಟ್ಟ ಮೇ ರೂಪೆ ನೆತ್ತಿವೆನೋ ಆಕಿಯನ ತನಕಿ ಕಿಯನೋ ಮಿಸಕ ವಿನ ಕಿಯನ್ನ ತನಕ್ನೆ ಅಪಿ ಮೆಹೇವ ಕಿವು ತೇರ ನೆತ್ತಂ ಡಂ ಮೇ ಉಡಟ ಬೆಂದಲತಿಯನ್ನ ಉಡುವಿಯನ್ನ ಸುದುಪಾಟಾಯಿ ರತುಪಾಟ ಕಣ್ಣಾಡಿಯ ಕೋಗಲು ದಾಗನ ಒಯ್ ವಿಯನಿಧಿಯ ಬೆಲುವತ್ ಒಗಲಂಟ ತಿಂಗತ್ತುಂಟು ಮೊನ ವಿಧಿಯಟದ ಪೆನೇನಿ ರತುಪಾಟದ ಪೆನೇನೇ ಇದೆ ಕೌರು ಅರಿ ಅಹುವತ್ ರತುಪಾಟ ವಿಯನಕ್ ಪೆನೆಂಡತಿಯನ್ನು ಹೇತು ಮುಖದ್ದು ಕೇಳ ತಿಂಗತ್ತುಂಟು ಮುಖದ್ದು ಕೇಳಂಡತಿಯನ್ನು ಎಹಪತ್ತನ ಮೇದ ಪೆನ್ನಂಡವೆನ್ನೆ ಕಣ್ಣಾಡಿಯನ ಮೇದ ಪೆನ್ನಂಡವೆನ್ನೆ ಬಲಂಡ ರತುಪಾಟ ವಿಯನದ್ದಾನ್ ಬಲಂಡ ಅಪಿ ಕಲಿ ಎಹಪೆತ್ತ ಹದನೇಕ ಮಿಸಕ ಕಲಿ ಬಾಹಿರಿ ಹದುಪೇಕ ನೀನೇ ಇದೆ ಎಹಟ ರತುಪಾಟ ಕನ್ನಾಡಿ ಅದ್ದಲ್ಲ ಆವರಣೇಕಲ್ಲ ಎಬ್ಬಂದು ಎಹಕಿಂ ಬೆಲುವ ಹಮ್ಮ ಪೆವುನಿ ರತುಪಾಟ ಏಕೆ ಮತಕ್ಕಲೆ ತಿಂಗತುನಿ ಮೀ ರೂಪ ಪೆನೆನ್ನಿ ಅಪಿಟ ಅಪೇ ಪೌದ್ಗಲಿಕ ಹೆಕೆಯಾವಕ್ಕೆ ನಿವಿ ಕರ್ಮೇ ಹೆಕೆಯಾವಟ ಕರ್ಮೇ ಮೇ ಎಹ ಹೆದನು ನಿಸಾಯಿ ಎಹೇ ಸ್ವಭಾವೇ ತಮೈ ಅಷ್ಟಮಕ ರೂಪಕಲಾಪತಿಯನ್ನ ತನಕ ಮೇ ಬಂದು ವರ್ಣ ಸತಹನ ಕದಲ ಪೆನ್ನನೇಕ ಉಪದಲ ಪೆನ್ನನೇಕ ಎತಗೊಟ್ಟ ಎಸ್ ಇದ್ರಿ ಪಿಟ್ಟೆ ಎಣ್ಣೆ ದಕ್ಕಿನ್ನ ವಿತರಾತ್ಮ ಪುಳುವಂ ಅಲ್ಲನ್ನು ಅದ್ಬರಿ ಹೊಸವನ್ನು ಅದ್ಬರಿ ದಿಟ್ಟೆ ದಿಟ್ಟ ಮತ್ತಂ ದಕೀಮ ದಕೀಮ ಪಮ್ಮನಕ್ ವೆಚ್ಚ ರೂಪ ಮಾತ್ರ ವಿತರ ಎಸ್ಸಿದ್ರಿ ಪಿಟ್ಟೆ ಎಣ್ಣೆ ಏಕದ ದಕ್ಕಿನ್ನ ಇಸ್ಸಿಲ್ಲ ತಿಯನುವ ನಿಮೇ ದಕ್ಕ್ಯಾಂ ಪಸ್ತಿ ತಿಯನುವ ನಿಮೇ මේ ඇහිම් බලනකොටම විබඳු සටහනක් හදලා පෙන්වන්නේ. ඇහැ අහකට ගන්නකොටම නැති වෙනවා. මිරිඟුව දිහා බලන්න මේ ඇහෙන් බලනකොට මිරිඟුව දිහා ඇහෙන් බලනකොටම ජලය වගේ එකක් හදලා පෙන්වනවා. ඇහැ අහකට ගන්නකොටම පෙනෙන එක නැති වෙනවා. ආපහු බැලුවොත් බලනවත් එක්කම පේනවා, ආපහු නැති වෙනවා. එතකොට මෙන්න මේ රූපේ ඇත්ත ඇති හැටි දකින්නවා කියනකොට ඇහැට පෙනෙන රූපේ ඇත්ත ඔන්න ඕක තමයි නියම ඇත්ත. ওই ටික මගේ පෞද්ගලික අදහස් නෙවෙයි, බුදුරජාණන් වහන්සේමයි දේශනා කළේ. පින්වතුන්ට තේරුම් ගන්න බැරුව ඉන්නේ. ඒ කියන්නේ දැන් මේකෙන් පෙන්වන්නේ රූප බලන්න චක්කු විඥාණයෙන් විතරයි, චක්කු විඥාණයට රූප විතරයි පේන්නේ කියන එකයි කියන්නේ. චක්කු විඥාණයට ගැටෙන දේ තේරෙන්නේ නැහැ කියලායි කියන්නේ, මේ පේන දේ අල්ලන්න බෑ කියලා කියන්නේ. පේන දේ අහුවෙනකොට ඒක දැනෙන කාය විඥාණයට, පේන දේ චක්කු විඥාණයෙන් අහුවෙන දේ කාය විඥාණයෙන්. චක්කු විඥාණය කාය විඥාණය දෙකම එකයිද? දෙකක් නේද? එහෙනම් පෙනෙන දෙයි අල්ලන දෙයි දෙකක්ද එකක්ද? දෙකක්. මෙන්න මෙතනදී මට පෙන්වන්න ඕන දේ තමයි ඇහැට පෙනෙන දේ පෙනීම විතරමයි කියන නුවණ එන්න ඕනේ. ඇහෙන දෙයට, ගඳ සුවඳ දැනෙන දෙයට, රස විඳින දෙයට, ස්පර්ශ කරන දෙයට, අල්ලන දෙයට පෙනෙන දේ සම්බන්ධ නැහැ කියලා පෙනෙන දේ ඇත්ත ඇති හැටියෙන්ම දැක්කොත්, ඊට පස්සේ කනට ඇහෙන ශබ්දය, ඇහැට පෙවුණු දෙයට, නාසයට දැනෙන දෙයට, දිවට දැනෙන දෙයට, කයට දැනෙන දෙයට අයිති නැහැ කියලා සුතේ සුතමත්තං කියලා එයා වෙන් කළ දැක්කොත්, මේ වගේ ස්පර්ශ ආයතන 6 තනි තනිවම අනිත් කෙනාට අයිති නැති විදිහට දකින මට්ටමට දැක්කොත් ඒකට කියන සම්මා දිට්ඨි කියලා. තව පැත්තකින් ගත්තොත් ඇහැට පෙනෙන රූපය වර්ණ සටහන් මාත්‍රයක්, චිත්‍ර මාත්‍රයක් විතරයි. රන් රිදී මුතු මැණික්, දුව දරුව, ගෙවල් දරුවල්, යාන වාහන, ඉඩකඩම් මේවා මුකුත් ඇස් ඉදිරිපිටට එන්නේ, ඇස් ඉදිරිපිටට හම් වෙන චිත්‍රයක් විතරයි. ඒ චිත්‍රයක් හම්බ වෙන තැනක රන් රිදී මුතු මැණික්, ගෙවල් දරුවල් කියන කාම වස්තු නිර්මාණය කරගෙන තියෙන අපේ මනසින් රූපේ පිරිසිඳ දැක්කොත් තමන්ගේ මනසේ තියෙන කාමය අතහැරෙනවා. කාමය අතහැරෙනවා. කාමය අතහැරෙන විදිහට රූපේ ඇත්ත ඇති හැටි දකින බවටයි සම්මා දිට්ඨිය කියලා කිව්වේ. ඔන්න ඔය සම්මා දිට්ඨිය ඇහැට පෙනෙන රූපේ ඇත්ත ඇති හැටි දැක්කොත් පින්වතුන්ට රූප තණ්හාව ඉතුරු වෙන්නේ. එහෙම වුණොත් ඒ තණ්හාව නැති වුණොත්, ඉතුරු නොවුනොත් ජරා මරණ ශෝක පරිද දුක්ඛ දොමන උපායාස නිරුජ්ජಂತಿ. ජරා මරණ ශෝක පරිදයන්ගෙන් මනස නිදෙනවා. සත්ව පුද්ගල භාවයෙන් විදින, ඇහෙන් බලලා විඳින දුක, ඇහැ නිසා යම් කිසි කෙනෙක් අද මේ ඇහැ ඉදිරිපිටට එන රූපය දැකලා දුක් විඳිනවා නම්, දුක් විඳන නම් ඒ සියලුම දුකෙන් මිදෙනවා. සියලුම දුකෙන් මිදෙනවා. මම පින්වතුන්ට එක කාරණාවක් මතක් කරන්නම්. මේක මගේ පෞද්ගලික ජීවිතයේ සැබෑම අත්දැකීමක්. මොකද දරුවෝ වෙනුවෙන් අඬන, දරුවෝ නැති වෙච්ච වෙලාව අඬන, දුක් විඳින අම්මලා අප්පච්චිලා ඇති ගොඩක්. මම හිතන්නේ මේ දහම ඒ දුක නිවන්න කදිම මාර්ගයක්. ඒකට කාගෙන්වත් අහලා ඉගෙනගෙන නෙවි මගේ පෞද්ගලික ජීවිතයේ අත්දැකීමක් කියන්න. මට හිතේ ගැහණු සහෝදරියෝ ඉන්නවා. නමුත් පිරිමි එකමක සහෝදරයයි හිටියේ අයියා කෙනෙක්. අපේ අම්මා මටත් අයියටත් ගොඩාක් ආදරෙයි. ඒ බව දන්න හින්දා අපේ අයියා හදිස්සිය අකාලේ මැරුණා. ඉස්පිරිතාලේ නැති වුණාම මිනිය ගෙදෙට්ට ගේන්න ඉස්සෙල්ලා මම දන්නවා අම්මගේ මනස. අම්මට මේක ඔරොත්තු දෙන්නේ නැති වෙයි. මගේ ජීවිතේ සැබෑම සිද්ධියක් මේ කියන්නේ. මම පැවිදි වෙලා මං අම්මට කිව්වා, අම්මා දැන් ගොඩාක් බණ අහලා තියෙනවා. අපි මම බණ කියලා දීලා තියෙනවා. අපි හිතන විදිහටයි දුක එන්නේ කියන එක කියලා තියෙනවා. අම්මා මටත් ආදරේ නම් දැන් මේ හිතත් හදන්න එපා. ඈ මටත් ආදරේ නම් එක දෙයක් මං වෙනුවෙන් කරන්න ඕනේ අද. හා කිව්වා. අඬාඬාම හා ස්වාමීන් වහන්සේ කිව්වා. මං කිව්වා අයියගේ මිනියගේ නාවහම මිනිය ඉස්සරහට ගිහිල්ලා ඒ දිහා බලාගන්න. බලාගෙන දරුවා මැරුණා කියලා කියන්නේ මෙතන තියෙන හමද මස්ද ලේද නහරද ඇටද ඇට මිදුළුද මොකද්ද මරණය කියලා කියන්නේ කියලා හිතන්න. නැත්නම් මේ ලෑලි පෙට්ටියද මේ එල්ලපු කඩදාසිද ඌවද කියලා හිතන්න කිව්වා. ඊට පස්සේ මම තව මෙහෙම එකකුත් කිව්වා. අම්මා ඒ මිනිය දිහා බලාගෙනම සියලු සත්ත්වය නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා කියලා හිතන්න. හිතලා තමන්ගේ මනස දිහා බලන්න කිව්වා. දරුවා මැරිච්ච දුක එනවද නැද්ද කියලා. ඊට පස්සේ ඔය දෙකම නතර කළා. දැන් ටිකක් හිතන්න කිව්වා. අනේ මගේ දරුවා නේද මේ මැරිලා ඉන්නේ. අනේ මගේ දරුවා පොඩි කාලේ දන ගෑවේ මෙහෙම නේද, මගෙන් කිරි බිව්වේ මෙහෙම නේද කියලා දරුවා ගැන ආදර සෙනෙහස ඇති වෙන විදිහට දැන් ටිකක් හිතන්න කිව්වා. හිතලා මනස දිහා බලන්න කිව්වා. එතකොට දුක එන හැටි මිනිය දිහා බලාගෙනම මෛත්‍රී භාවනාව කරන්න. නැත්තම් මිනිය කියලා කියන්නේ කේස්ලොම් නියද තම්මස්ද මොකද්ද කියලා හිතන්න. එහෙම නැත්තම් වෙන මොනවා හරි දෙයක් හිතන්න. හිතලා මනස දිහා බලන්න. ඊට පස්සේ ඒ ක්‍රමේ නතර කරලා මගේ දරුවා නේද මේ මැරිලා ඉන්නේ, අනේ මගේ දරුවා මැරුණා නේද, දරුවා කිරි බිව්වේ මෙහෙම නේද කියලා හිතන්න. හිතලා මනස දිහා බලන්න. එතකොට අම්මට තේරෙයි ඒ මිනිහෙදී බලාගෙන එක ක්‍රමයකට හිතනකොට දුක එනවා, එක ක්‍රමයකට හිතනකොට දුක එන්නේ. එහෙනම් මේ දුක ආවේ පෙනෙන දේ හින්දා නෙමෙයි, මැරිච්ච මිනිය කියලා මේ පෙනෙන අරමුණ හින්දා නෙමෙයි. දුක හිතෙන විදියට හිතපු හින්දායි මගේ මනස දුක් වෙලා තියෙන්නේ. දුක එන විදියට නොහිතපු නිසායි මගේ මනසේ දුක නැත්තේ. එහෙනම් මම දරුවා මැරුණු දුක් විඳින්නේ දරුවා මැරුණා කියලා දුක එන විදියට මම හිතපු නිසායි නේද? මම දුක් විඳින්නේ කියලා අම්මටම තේරෙයි. අම්මා මට ආදරේ නම් ওই ටික කරන්න කිව්වා. ඊට පස්සේ ඇත්තටම මිනිය ගේන වෙලාවේදී අම්මා එතෙන්ට ගිහලා ওই විදියටම කළා තියෙනවා. කළාම අම්මා මට කියනවා, ස්වාමීන් වහන්සේ මම මෛත්‍රී භාවනාව කළා, අර විදිහට මෙනෙහි කළා, චුට්ටක් මට දුකක් දැනුන්නේ නැහැ. හැබැයි මගේ දරුවා මැරුණා නේද, දරුවා කිරි බිව්වේ මෙහෙමයි නේද කියලා හිතනකොට ආපු වේගේ වාව ගන්නවත් දරුණා ස්වාමීන් වහන්සේ කිව්වා. එතකොට අම්මට තේරුණාලු මං කියපු දේ. අපි දුක් විඳින්නේ බාහිර භෞතික මරණයක් නිසා නෙවෙයි, මැරෙනවා කියන ධර්මතාවය අනුව නැවත නැවත හිතලා මරණ දුක විඳිනවා. ඒ විදිහට නොහිතුවොත් ඒ දුක විඳින්නේ නැහැ. දුක අපිම අපේ මනස දුක් වෙන විදිහට හිතලායි අපි දුක් විඳින්නේ කියන එක අම්මට තේරුණා. ඒ හින්දා අම්මා පුළුවන් තරම් දුක එන විදිහට හිතන්නේ නැතුව හිටියයි කිව්වා. ගෙදර අනිත් අයටත් වඩා හොඳට අවසන් කටයුතු කළා ඔක්කොම කරනකොට අම්මා හොඳට හිටියා. ඉතින් මම මේ ටික මතක් කළේ ඔය පින්වතුන් මලගෙවල් වලට ගිහිල්ලා ඇති ගොඩාක් ඔයගොල්ලෝ බාහිර මලගෙවල් වලින්ද දුක් විඳලත් ඇති. මං කිව්වට ඒ ටික කරලා බලන්න ඕන නම් ඕගලන්ට තේරෙයි. පළඟැටිය දුක් විඳින පහනට පැනලා දුක උපද්දවාගෙන ඒ වගේ අපි දුක් විඳින්නේ දුක ඇති වෙන විදිහට අපේ මනස හැසිරවීම නිසායි කියලා. එහෙනම් දුක ඇති නොවන විදිහට මනස හදාගත්තොත් දුක නැති කරන්න පුළුවන් වෙන්නේ මටමයි තමන්ටමයි කියලා ඕගලන්ට තේරෙයි. මේකයි මේ දහම් කතායි කියලා කියන්නේ, සංදිත්තිකයි කියලා කියන්නේ, අකාලිකයි කියලා කියන්නේ, ඇවිල්ලා බලන්න එහි පක්ෂිකෝ කියලා කියන්නේ ඒකයි. ඉතින් මම මෙතෙන්දි මතක් කළේ යම් කිසි කෙනෙක් ඇහැට පෙනෙන රූපය හරියට පිරිසිඳ දැක්කහම තමන් හිතන දේ පෙනෙන දේට අයිති නෑ කියලා ඉබේම තේරෙනවා. එදාට පෙනෙන දේ ආරම්භය තමන් දුක් විඳින්නේ, ඇහෙන දේ ආරම්භය දුක් විඳින්නේ. මොකද ඒකට හේතුව තණ්හාව ඉතුරු වෙන්නේ නෑ. ඉතින් මට මුලින් මතක් කරන්න ඕනේ උනේ දුක මෙලොව වේවා පරලොව වේවා යම් දුකක් තියෙනම් ඒ දුක දුකයි. දුකට හේතුව තණ්හාව. තණ්හාව නැති වුණොත් දුක නැති වෙනවා. ඒකට මග සම්මාදිට්ඨිය. සම්මාදිට්ඨිය කියනකොට ඇහැට පෙනෙන රූප දැන්ට කෙටියෙන් ගන්න, කනට ඇහෙන ශබ්ද, නාසයට දැනෙන ගන්ධ, දිවට දැනෙන රස, කයට දැනෙන ස්පර්ශ, සිතට සිහි වෙන ධර්මාරම්මන ටික විතරක් ඇත්ත ඇති හැටිය පිරිසිඳ දකින්න. ඇත්ත ඇති හැටිය පිරිසිඳ දකින්න කියනකොට අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන මට්ටම නෙමෙයි යථා භූත කියන මට්ටමෙන් තව පැත්තකින් ගත්තොත් බුදුරජාණන් වහන්සේ දේශනා කළා තියෙනවා ඇහැ ගැන, රූපය ගැන, කන ගැන, ශබ්දය ගැන, නාසය ගන්ධය ගැන, දිව රස ගැන, කය ස්පර්ශය ගැන, මනස ධර්මාරම්මන ගැන. කෙනෙකුගේ නුවණ ඇති කරගන්න ඕනේ මොන මට්ටමටද කියන ටික පෙන්නනවා සූත්‍ර පිටකයේ විභංග ප්‍රකරණේ ඥාන විභංගයේ 15 වෙනි ඥානයේ සහ 16 වෙනි ඥානය. වස්තු නානත් ඥානයේ සහ ගෝචර නානත් ඥානය කියන ඥාන දෙක. අන්න ඒ දෙක බලන්න. ඒ දෙකේ පෙන්නනවා කෙනෙකුට නුවණ හදාගන්න ඕනේ මොන මට්ටමද දකින්න ඕනේ ඇත්ත ඇති හැටි දකින්න ඕනේ දර්ශනය තියෙන්න ඕනේ මොන මට්ටමටද කියන ටික. අන්න ඒ මට්ටමට ඇත්ත ඇති හැටි දකින්න තැනට තමන්ගේ මනස ගන්න ඕනේ. ඒ දැකීමටයි සම්මාදිට්ඨි කියලා කිව්වේ. ඒ ඇත්ත ඇති හැටි දකින්නකොට තණ්හාව සමුදය දුර වෙනවා, Nirodha සාක්ෂාත් වෙනවා, මග වැඩිලා ඉවර වෙනවා. සම්මාදිට්ඨිය පිරෙනකොට, මාර්ගය සම්පූර්ණ වෙනකොට, ඒ කියන්නේ දුක පිරිසිදු දැකලා සමුදය දුර වෙලා Nirodha සාක්ෂාත් වෙලා මාර්ගය වැඩිලා ඒ ඇත්ත දකිනකොට. ඔන්න ඔය ඇත්ත දකින්න යන ගමන් මගටයි පින්වතුනි භාවනා කරනවා කියලා කියන්නේ. නිවන් දකින්න භාවනා කරන කෙනෙක් ළඟ ඒිට පෙර තමන්ගේ సంతානේ තියෙන්න ඕනේ මේ දුක ඇති උනේ තණ්හාව නිසායි, තණ්හාව නැති වෙන්නේ මේ දුක නැතිවීමෙන්. ඇස් ඉදිරිපිටට එන රූපේ ඇත්ත මෙන්න මේ විදිහට දැක්ක දවසටයි තණ්හාව නැති වෙන්නේ කියලා ඉස්සෙල්ලා ඉගෙනගෙන, එහෙනම් සීලේක පිහිටලා සමාධි වඩලා විදර්ශනා කරලා රූපේ ඇස් ඉදිරිපිටට එන රූපේ මෙන්න මේ ඇත්ත දකින්න මට්ටමට මගේ මනස ගන්න ඕනේ කියන දැක්ම තියාගෙන සීලය පිටන්න සමාධි වඩන්න විදර්ශනා කරන්න මේක කරනකොට ඕගලන්ට ඔය රූපය ඇත්ත දකින්න තැන පැමිණෙයි එදාට කලයුත්ත කලා මත්තේ කරන්න යමක් නැහැ දැන් ඉපදීම ඉවරයි කියන නුවණම පහළ වෙයි ඕගලන්ට මොකද ඉලක්කයක් තියෙනවා ඉස්සර වෙලා හැම එකක්ම හැම එකක් එකක් ගන්න ගොඩක් බැිනම් එකිනෙක එක ආයතනයක් ගන්න මම ඇහැට පෙනෙන රූපේ විතරක් පිරිසිද දකින්නවා කාණ්ඩ ඇහෙන ශබ්දේ විතරක් පිරිසිද දකින්නවා කියන එක ආයතනයක් විතරක් ඇති නිවන් දකින්න මොකද එක ආයතනයක් ඇත්ත දකින්න මට්ටමට එනකොට අනිත් හැම ආයතනයකම ඇත්ත පේනවා ඒ මට්ටමේදී ගොඩාක් බර වැඩි නම් ඇහැට පෙනෙන රූපේ ඇත්ත ඇති හැටි විතරක් දකින්න එතකොට මේ විදියට දුකක් දුක ඇතිවීමේ හේතුවත් දුක නැතිවීමේ හේතුව නැති කරන මාර්ගයක් දැනගත් කෙනා මාර්ගයේ ගමන් කරන ආකාරයයි ගණක මොග්ගල්ලාන සූත්‍රයේ උගන්වන්නේ මම දැන් ඔයගලන්ට ගණක මොග්ගල්ලාන සූත්‍රය කියලා දෙනවා ඒ සූත්‍රයේ ප්‍රතිපදාව මේ චතුරාර්ය සත්‍ය අවබෝධයට මඟ ගමන් කිරීමක් අද අපි ඉගෙනගෙන ඉන්නේ නිවන් දකින්න කියලා භාවනා කරනවා කියලා එක්කෝ එක කමටහනක් එක්කෝ කමටහන් දෙකක් තුනක් එක්කෝ දවසකට පැයක් පැය දෙකක් පැය භාගයක් එහෙම නැත්නම් දවස් 10ක වැඩසටහනක් කියලානේ මේක එහෙම නෙමෙයි ප්‍රතිපදාවක් කරන්න ඕනේ වැඩ පිළිවෙලක්